2016 වසරේ 8 මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. මා සලකන්නේ මේ පින්නතුන් බොහෝ ධර්මය අසා තියෙන, ඉගෙනගෙන තියෙන, ඒ වගේම බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳව යම් යම් පුහුණු වීම, භාවනා වැඩමුළු වලට, වැඩසටහන් වලට සහභාගී වෙච්ච අවබෝධයක් තියෙන පිරිසක් හැටියට. එනිසා අපි මුලින් ඉඳලා දහම් පාසල් මට්ටමේ ඉඳලා පාසල් මට්ටමේ ඉඳලා මේක ආරම්භ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ කාරණා පිළිබඳව අවබෝධයෙන් සිටින නිසා. දැනුම කියන දේ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? ආදී වශයෙන් හොඳින් දැනුම තියෙනවා. ඒ ආකාරයෙන් අවබෝධය තියෙනවා. අපි ඒක හරි කියලා හිතාගෙන ඉන්නවා. දැනගත් ප්‍රමාණයට හරි. ආයේ හරි කියලා හිතාගෙන ඉන්න ප්‍රමාණයට ආයි කවුරු හරි විසින් දේශනයක් කරනකොට අපි ඔළුව වනනවා. ඒකට හේතුව අපි අර හරි කියලා ගත්ත එකත් එක්ක ගැළපෙන නිසා. හැබැයි අපි හරි කියලා ගත්ත එක හරි, සම්මුති විදියට හරි, පොතට අනුව හරි, විභාගයට අනුව හරි. ඒත් අපි කල්පනා කරන්න ඕන අපි අවබෝධයෙන් කොතනද සිටින්නේ, ප්‍රත්‍යක්ෂතාවයෙන් අපි කොතනද සිටින්නේ කියලා බලන්න ඕන. අන්න එවිට පේනවා අපි ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙලා නැහැ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව දැනුම තියෙනවා, නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙලා නැහැ කියලා. දැන් මේ වැඩසටහන කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව දැනුම සඳහා නෙමෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වීම සඳහා ප්‍රායෝගිකව ඇතුල් වෙන ආකාරය ටිකක් වෙනස්. ඒක දැනුම කියන දේ ප්‍රායෝගික කරනකොට දේශනාවත් වෙනස්, ආන ක්‍රමයක් වෙනස්, ඒ වගේම තමන්ගේ මනස මෙහෙවන ක්‍රමයක් අර දැනුමක් ලබා ගන්නවට වඩා වෙනස්. අන්නේ වෙනස ඇති කරගෙන මේ භවයේදීම ඔබට ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වෙන්න අවකාශය ලැබුණොත් ආධ්‍යාත්මික මනසින්ම ඔබට හැකියාව ලැබෙනවා සතර අපා දුක් වලින් නිදහස් වෙන්න, සසර අප්‍රමාණ කර්ම බලවේගයන් වල ඒ ඝනත්වය අඩු කරන්න, සංසාරේ සපවත් කර ගන්නත් පුළුවන්. මේ ජීවිතයත් අවබෝධයෙන් ජීවත් වීම සඳහා උපකාරක වන ශක්තියක් බවට පත් වෙනවා. අපි පොතේ ආත්ම දෘෂ්ටිය දැක්කා. දැන් අපි බලන්න ඕන හිතේ ආත්ම දෘෂ්ටිය. දැන් මේකත් ආයි දේශනයක් කරගන්න එපා. මේක ප්‍රායෝගික වැඩසටහන. එහෙනම් ප්‍රායෝගික වැඩසටහනකදී කරන්නේ අපි දැනුම එකතු කරනවා නෙමෙයි, ඒ මොහොතේ පරිවර්තනය නැති කරගන්නවා. තමා තුළින් යමක් ඉගෙන ගන්නවා. අපි පොතෙන් ඉගෙන ගත්තේ ඒ පොතේ තියෙන දේම තමා තුළට දාලා තමා තුළින් යමක් ඉගෙන ගන්නවා. කුමක්ද මේ ආත්ම දෘෂ්ටිය? තමා තුළ, තමා ළඟ, මම ළඟ තියෙන ආත්ම දෘෂ්ටිය මට දැනෙන්නේ කෙසේද? දැන් ඔබ මගේ ඊළඟ වචනේ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබ තුළින් ඔබ පිළිතුරු ලබා ගැනීම වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. අන්නේකයි ආත්ම පරීක්ෂණය කියලා කියන්නේ, ගවේෂණය කියලා කියන්නේ, විදර්ශනාව කියලා කියන්නේ. ඔබට දැනෙන්නේ කොහොමද ඔබේ ආත්ම දෘෂ්ටිය? එකකට සිටි විදර්ශනා ධූරයේ දෙන උත්තමය මේ සිත දැනෙන විදිය ප්‍රකාශ කර. සමහර අය කියුවා මේ ආත්ම දෘෂ්ටිය මමත්වය හරියට තුවාලයක් වගේ. සමහර අය කිව්වා මේ ආත්ම දෘෂ්ටිය හැම ගහපු හරකෙක් වගේ හැම තිස්සෙම වේදනාව ලබනවා. තව අය කියනවා අක්කඩක් ළඟ උපදින දිය බුබුලු වගේ. තව කෙනෙක් කියනවා නොසන්සුන් කුරු හරක් වගේ. අනේක ආකාරයෙන් පුළුවන්කම ලැබෙනවා මේ ආත්ම දෘෂ්ටිෙහි ස්වභාවය හැඳින් ගන්න. ඔබේ ආත්ම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටියේ ඉක්ම වූ අවස්ථාවක්ද තියෙන්නේ, එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිගත අවස්ථාවක්ද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඔබ විඥානගතව සිටිනවාද, විඥාණයෙන් නිදහස්ව සිටිනවාද? සංඥාගතව සිටිනවාද? සංඥාවෙන් නිදහස්ව සිටිනවාද? ඔබ මනසට හසු වී සිටිනවාද? මනසින් නිදහස්ව සිටිනවාද? මේ ටික තේරුම් ගත්තොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරියට තේරුම් ගන්න. නාම රූපේ බැඳී සිටිනවාද? නාම රූපේ නිදහස්ව සිටිනවාද? මේ සදායතනවල රැඳී සිටිනවාද? සදායතනවල නිදහස්ව සිටිනවාද? ඔබ හොඳින් තේරුම් කරගන්න ඕන මේ මනස කියන ධර්මතාවය යමක් පෙන්වනවා, නමුත් ඒ පෙන්වන දේ නැති මායාකාරී ස්වභාවයේ දෙයක් කියලා. ඔබ හොඳින් තේරුම් ගන්න ඕන මනසේ පෙන්වන දේ යථාර්ථයක් වශයෙන් නැති මායාකාරී ස්වභාවයක් කියලා. මිරිංගුව මිරිංගුවක් සේම කෙනෙක් හඳුනගත්තොත් මිරිංගුව පස්සේ දුවන්නේ නැහැ. මිරිංගුව යථාර්ථයක් කියලා යමෙක් හිතාගත්තොත් එයා මිරිංගුව පස්සේ දුවගෙන යනවා. ඔබේ මනස යථාර්ථයක්, සත්‍යයක්, ඒ මමයි, මගේ ආත්මයයි කියලා වෙලෙන නිසා තමයි ඔබේ මනස පස්සේ ඔබ දුවගෙන යනවා කියන්නේ. එහෙමනම් විශ්වාස කරනවා, තදින් එළඹ ගන්නවා, වෙන දෙයක් නෙමෙයි, තදින් එළඹ ගන්නවා මනස. දැන් අපි කරුවලේ හොල්මනකට එහෙම නැත්නම් රෙදි කෑල්ලකට හරි බය වුණොත් ඒක තදින් එළඹ ගත්තාම විශාල තැතිගෙනේ හට ගන්නවා. ඒත් නිවැරදි ආකාරයෙන් දකින්න දැන එවැනි දෙයක් ඒකේ නැහැ කියලා එයාගේ බය පහව යනවා. එහෙමනම් මමෙක් ඉන්නවයි කියලා, මගේ දෙයක් තියෙනවයි කියලා, මගේ ආත්මයක් මෙහි තියෙනවයි කියලා අවිද්‍යාව හේතුවෙන්, නොදන්නාකම හේතුවෙන්, නොතේරෙනකම හේතුවෙන්, අනවබෝධයෙන් කොල්මනකට බය වෙන්නාසේ එතන මමෙක් කියලා කෙනෙක් මතු කර ගන්නවා. ඉන්පසුව ඒ කෙනා පිළි අරගෙන ඒ වෙනුවෙන් ඇති කරවන කම්පන වේග මත මම මම කියලා හොල්මනකට බය වෙන්නාසේ තමන්ගේ හිතට තමන් කම්පණය වෙනවා. ඒ නිසා චිත්තාවේග නිසා කලකිරීම හට ගන්නවා, චිත්තාවේග නිසා බයවීම හට ගන්නවා, චිත්තාවේග නිසා තරහව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් හට ගන්නවා, චිත්තාවේග නිසා අනේක විද කෙලෙස්, කෙලෙස් 1500ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දහස් ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්, අනේක ආකාරයෙන් සිත බෙහෙවෙනවා. පුජ්ජල මානය පෙරටු කොට ගත්තාම ඇති නොවන ක්ලේශයක් නැහැ, හැම ක්ලේශයම හට ගන්නවා. තම අභිමතය පරිදි පුජ්ජලයක් නැති වගම අවබෝධ කර ගැනීම සතුසේ දැකීමම තමයි පින්නතුනේ අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න තියෙන එකම වැඩපිළිවෙල සම්මා දිට්ඨික ගුණය. සම්මා දිට්ඨික ගුණයෙන් බලන්නේ පුජ්ජලයක් මෙහි දකින්නට නැහැ. මිත්‍යා දෘෂ්ටික ගුණයකින් බලද්දී තමයි පුජ්ජලයක් කියනවා. පුජ්ජලයක් සිටී තැන හැමදේම තියෙනවා. පුජ්ජලයාට තියෙනවා. කොහොමද? පුජ්ජලයාගේ ඔළුවට දුන්නු විදියට. ඔළුවට දෙයියෙක් දුන්නොත් දෙයියෙක් ඉන්නවා, බ්‍රහ්මයෙක් දුන්නොත් බ්‍රහ්මයෙක් ඉන්නවා, භූතයෙක් යකෙක් දුන්නොත් එහෙම ඉන්නවා, ඒ කිසිවෙක් නැහැ කියලා දුන්නොත් ඒකක් තියෙනවා. පුජ්ජලයක් හිටියොත් සංකල්පයක් තියෙනවා, පුජ්ජලයක් හිටියොත් දෘෂ්ටි තියෙනවා, පුජ්ජලයක් හිටියොත් වචන තියෙනවා. පුජ්ජලයක් නැති තැන දෘෂ්ටි නැහැ, පුජ්ජලයක් නැති තැන සංකල්ප නැහැ, පුජ්ජලයක් නැති තැන වචන නැහැ. පුජ්ජලයක් නොමැති ලෙස වාසය කිරීමට පුජ්ජලයාට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා සමස්ත ඉන්ද්‍රයන් සය, සමස්ත පංච උපාදාන ස්කන්ධය, සමස්ත පටිච්ච සමුප්පාදය, සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගය සම්‍යක් ගුණයට, නිරෝධ ගුණයට, විමුක්ති ගුණයට පත් කරගන්නේ එකයි. ඔබේ දැනුමෙන් නිවන් දකින්න බෑ. දැනුමට නිවන් දකින්න බෑ. දැනුම කියන්නේ අතීත සංඥාවක්නේ. දැනුම කියන්නේ වේදනාව ඔස්සේ පවතින දෙයක්. දැනුම කියන්නේ නාම රූප ඔස්සේ පවතින දෙයක්. දැනුම කියන්නේ ඉන්ද්‍රියන් ඔස්සේ පවතින දෙයක්. ඉන්ද්‍රියන්ට ග්‍රහණය නොවන මේ ලෝකෝත්තර විෂය, ලෝකෝත්තර ධර්මය කිසිසේත්ම ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ. ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ නැහැ. තේරුම් ගන්න, වටහා ගන්න, මේ කියන පදේ යථාර්ථයක් ඇද්දයි බලන්න. තමන් ඉන්ද්‍රියන්ගෙන් තොරව නිදහස්ව කිසි දෙයකට යටත් නොවි නිවහල්ව පුජ්ජලයා විසින් අවබෝධ කරගන්න මට්ටම උපරිමයට අවබෝධ කරගෙන පුජ්ජලත්වයත් අතහැර මේ ලෝකයේ දකින සුවිශේෂී අධිචිත්ත අධිඥාන දර්ශන ගුණාංග තමා තුළ ජනිත කරගෙන සංසාරයෙන් ඉවත් වෙන්න ඕන. සංසාරය කියන්නේ මෙතන. භවයෙන් ඉවත් වෙන්න ඕන. භවය තියෙන්නේ මේ මෙතන, මේ දැන් මොහේ, මේ මොහොතේ ඉන්නේ භවයේ. කාලයෙන් ඉවත් වෙන්න ඕන. තුන් කාලයෙන්ම ඉවත් වෙන්න ඕන. තුන් කාලයෙන් ඉවත් වී පිහිටන්නට තැනක් සොයන්නට එපා. නොපිහිටන්නටයි ඔබ මහන්සි වෙන්න ඕන. පිහිටන්නට තැනක් හොයන්න නෙමෙයි ඔබ මහන්සි වෙන්න ඕන, නොපිහිට හසට එන්න. නොපිහිටා සිටින්නට තමන්ගේ විඥාණයට නම් බෑ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙම වුණොත් මිස එහෙම නැතුව නොපිහිටා ඉන්නට විඥාණයට බෑ. විඥාණය නිරන්තරයෙන්ම පිහිටීමක් ඉල්ලනවාමයි. ඒ නිසා විඥාණය නොදකින දෙයක් තමයි නිර්වාණය. විඥාණය දකින්න බැඳී යම් කෙනෙකුට හැකියාව ලැබෙනවා නම් පුජ්‍යලයා විසින් ඇති කරගන්නා වූ සංවේදනාවන් වල ගුණාංග මනා කොට හඳුනාගෙන මේ පුජ්‍යලත්තේ ඉක්ම වූ නිර්වාණ ධාතු අත්විඳින්නට ඒ ඇත්ත තමයි පින්නතුනේ ඒ කාන්තෙන් මේ උත්තරීතර මනුෂ්‍ය බවට පත් වෙන්නේ. මනුෂ්‍යත්වයේ තුල උත්තරීතර මනුෂ්‍යෙක් බවට පත් වෙනවා. ධර්ම අවබෝධයේ යන ස්වභාවයට පත් වීම. පුතඥන භාවයේ යන ස්වභාවය හඳුනාන ගැනීම. ස්වභාවය තුල කිසිවක් නැහැ. කිසිවක් නැහැ. ඔබට ඔබ හොඳින්ම තේරුම් කරගන්න උපත ලද ලදරුවා. අද උපදින ඒ ලදරුවාට කිසිවක් නැහැ. ඔබ හොඳටම දන්නවා එතනින් වැටෙද්දි තමයි යාට ආගම, ජාතිය, වර්ගය, නේපල, රට මේ ඔක්කොම අයිති වෙන්නේ එතනින් වැටෙද්දි. එහෙමනම් ස්වභාවිකත්වයේ තුල කිසිවක් නැහැ. එහෙමනම් මේ තියෙනවයි කියන තැන, ඉන්නවයි කියන තැන, පුජ්‍යලයයි කියන තැන තියෙන ස්වභාවිකත්වයද නෑනේ. හදාගත්ත දේවල් හදාගත්ත ලෝකේ නැවතත් ආපස්සට අපිට ගෙනියන්න සිද්ධ වෙනවා. අර ස්වභාවිකත්වයට, ස්වභාවිකත්වය තුළින් දකින්න. ඒ සිතේ කිසිවක් තැවරී නැහැ. කිසිදු වර්ණයක්, කිසිදු මලක් එය තැවරී නැහැ. පෙනතුනේ ඒ සිතේ කෙලෙස් මල දුරු කරන සිත. ඒ ඥානේ කිසිවක් තැවරී නැහැ. එනිසයි විමුක්ති ඥානය කියන වචනය පාවිච්චි කරන්නේ. බලන්න ඔබේ ඥානයේ මොනතරම් දේවල් තැවරි තියෙනවද කියලා. ඒ තවරාගත් දේ මායාවක් බවත් තමන්ට අයිති නොවන දෙයක් බවත් ඒ සම්මුති ධර්මයක් බවත් තේරුම් අරගෙන මනසින් ඒ නිදහස් කරන්න. මනසින් නිදහස් කරන්න. දැන් ගොඩක් අය භෞතිකව අතහරින්න කියන එක කියන්නේ භෞතිකව අතහැරෙත නිවන් දකින්න බෑ. භෞතිකව අතහැරියාම එයාට සංඥාවෙන් නිදහස් වෙන්න බෑ. සංඥාවේ තියෙන නිස්කාරණ බව තේරුම් අරගෙන තමයි මනසින් අතහරින්න ඕන. කුමන සංස්කාරයකවත් රඳවන්නේ නැහැ. පුණ්‍යාභි සංස්කාරයකවත් අපුණ්‍යාභි සංස්කාරයකවත් බුදුහාමුදුරු රඳවන්නේ නැහැ පින්නතුනේ ඔබ. එනිසා ඔබ කිසිදු සංස්කාරකයක පැටලෙන්න එපා. හොඳ දේ තුල පැටලෙන්නත් එපා. නරක දේ තුල පැටලෙන්නත් එපා. ඔබ හොඳ කෙනෙක් වෙන්න යන්නත් එපා. නරක කෙනෙක් වෙන්න යන්නත් එපා. කිසිවෙක් නොවන්න, සෑම විටම කිසිවෙක් නොවන්න, අන්නේ කිසිවෙක් නොවන තැනින් උපදින දර්ශන ඥානයකින් පින්නතුනේ හරීම නිකලෙස් නිදහස් හවේදීත විමුක්තිදායක සංවර නිරෝධ සහගත ගුණාංග හිතේනවා. නිරෝධය කිසිවකට නොමැදී පවතින ස්වභාවයට කියන වචනයක්. නිරෝධය ඔබේ මනස නිරෝධද? ඔබේ ඥානෙ නිරෝධද? ඔබ ඇත්තෙම බාහිර දෙයකට නොව ඔබ ඇලෙන්නේ ඔබේ මානසික ස්වභාවයකටයි ඔබ ඇලෙන්නේ. බාහිර දෙයකට නෝ ඔබ ඇලෙන්නේ ඔබේ මානසික ස්වභාවයකටයි ඔබ ඇලෙන්නේ. ඒ මානසික ස්වභාවය වෙනස් වෙන තැන මායින වැළීම කියන එක ඇති වෙනවා. එහෙම නැත්නම් ගැටීම කියන එක ඇති වෙනවා. දැන් මේ දේ ලොකු දෙයක් කියලා හිතන්නේ මානසික ස්වභාවය. මේ දේ පොඩි දෙයක් කියලා හිතන්නේ ඒත් මානසික ස්වභාවය. කෙනෙකුට ලොකු දෙයක් කියලා හිතන දේ තව කෙනෙකුට පොඩි දෙයක් වගේ දැනෙනවා. ඒ මානසික ස්වභාවය. කෙනෙකුට ලස්සනයි කියලා හිතන දේ තව කෙනෙකුට ඒක ලස්සනක් නෙමෙයි කියලා හිතනවා. ඒක මානසික ස්වභාවය. කෙනෙකුට වටිනවයි කියලා තේන දේ තව කෙනෙකුට නොවටිනවයි කියලා තේරෙනවා. ඒක මානසික ස්වභාවය. හිර කරගන්න, රකින්න, පවත්වන්න කිසිදු දෙයක් නැහැ. කිසිදු සංඥාවකට බැඳෙන්න අවශ්‍ය නැහැ. ලෝභ සිතට, ද්වේෂ සිතට, මෝහ සිතට, රාග සිතට, මාන සිතට බැඳෙන්න එපා. දස සංයෝජනයන් වලට කිසිසේත්ම නොබැඳී පවත්වා ගන්නා සිතක්. ආත්ම දෘෂ්ටියට බැඳෙන්නේ. ආත්ම දෘෂ්ටියට නොමැදෙන තැන සැකය කියන එක නැති වෙනවා. ආත්ම දෘෂ්ටියට නොමැදෙන තැන සීලබ්බත පරාමාස කියන එක නැතුව යනවා. ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන තරමට කාමරාග නැති වෙනවා. ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන තරමට රූප රාග අරූප රාග නැති වෙනවා. ආත්ම දෘෂ්ටි නිදහස් වෙන තැන තරමට මාන උද්දච්ච අවිද්‍යා එයා තුළ නැති වෙවි, නැති වෙවි, දුර වෙවි, දුර වෙවි යනවා. බුදුරජාණන් වහන්සේ තාම කෙටියෙන් හරි ගැඹුරු වචනයක් දේශනා කරා. මඤ්ඤමානෝ වික්ඛූ භද්දෝ මාරස්සෝ. ඔබ මමත්වෙන් හිතන්න යන්න එපා. මමත්වෙන් හිතන්න ගියොත් අර දස සංයෝජන වැඩෙනවා. අමඤ්ඤමානෝ මුතෝ පාපිමතෝති. ඔබ මමත්වෙන් තොරව දකින්නට, කල්පනා කරන්නට, සිතන්නට, ක්‍රියා කරන්නට යන තැන තමයි පින්නතුනි නිදහස කියලා කෝ වාත් වෙන්නේ. මමත්වයෙන් යුක්තව දිවගෙන ගියාට ඵලදායීත්වයක් ඇති කියලා ඒකේ ඵලදායීත්වයක් නැහැ. මොකද මමත්වයේ මිරිඟුවක්. මේ සංඥාව මිරිඟුවක්. ඵලදායීත්වයක් ඇතේ කියලා හිතනවා විතරයි ඵලදායීත්වයක් නැහැ. දැන් ලෝකෙත් එහෙමයි. දියුණුවයි කියලා හිතනවා විතරයි දියුණුවක් නැහැ. සම්මුති ලෝකේ වෙනස් කරන්න නෙමෙයි කියන්නේ, සම්මුති ලෝකේ යන විදියට, පවතින විදියට පවත්ව ගන්න. එහාපත් විදියට මේ පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්මය සම්මුති ලෝකයේ තුල පිහිටවන්නත් බෑ. සම්මුති ලෝකයේ ධහම පරමාර්ථ ලෝකයේ පිහිටවන්නත් බෑ. ලෝක දෙකක් හැටියට වෙන් කළේ ඒකයි බුදුහාමුදුරුවෝ. ලෞකික ලෝකය, ලෝකෝත්තර ලෝකය. ලෝක දෙකක්. මේක කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් නැති අවස්ථා දෙකක්. ලෞකික ලෝකයේ තියෙන කිසිවක් ලෝකෝත්තර ලෝකේ නැහැ. එහෙමනම් ඔබ ලෞකික දේවල් වල රැඳී ඉන්නේ ලෝකෝත්තර ලෝකේ පේන්නේ. ලෞකික ලෝකයේ සියල්ල අතහරින තැනයි ඔබට ලෝකෝත්තර ලෝකයේ සමවැදීම ඇතිවන්නේ. ඒ කියන්නේ ඔබ ඔබවත් අතහරින්න ඕන. ගොඩාක් දෙනෙක් බලන්නේ මේ මමත්වයට බැඳුණු තව බැඳීමක් ඉවත් කරගන්න. ඒ බැඳීම් වලට වඩා ප්‍රමුඛ පළවෙනි බැඳීම තමයි, පළවෙනි පුරුක තමයි තමන්ට තමන්ගේ සංඥා පද්ධතියට, විඥාන පද්ධතියට, ඉන්ද්‍රිය පද්ධතියට තමන් බැඳුණු බැඳීම. උදාහරණයක් වශයෙන් අහසට යවපු සරුංගලයක් තියෙනවනේ. අතහැරීම කියන එක අර සරුංගලේ ළඟින් කියන්නේ එක වරල් කඩලා නැට් අයින් කරලා එහෙමම කොටස් අයින් කරන්න ඕනද? අතහැරීම කියන එක කරනවා නම් කොතනින්ද කරන්න පුළුවන්? තමන් අල්ලගෙන ඉන්න තැනින් කරන්න පුළුවන්. මෙතනින් අතහැරියාම මොකද වෙන්නේ? අර නැට්ටත් වරලුත් ඔක්කොම ටික සරුංගලේ අතහැරෙනවා. එනිසා අපි දුරින් නෙමෙයි අතහරින්න ඕන, ළඟින්. ඔබට ඒක තේරෙනවද? ඔබ මමයි කියලා අල්ලගන්න තැනින් තමයි අර ඔක්කොම අල්ලගෙන තියෙන්නේ. ඉතා සමීපයට ඇවිල්ලා සමීපයෙන් අතහරින්න. භාජනය තුල තියෙන දේවල් විසි කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. භාජනය විසි කරන්න. භාජනය විසි කරනකොට මොකද වෙන්නේ? භාජනය තුල තියෙන දේවල් ඒකාන්තයෙන් විසි වෙනවනේ. දැන් අපිට ගොඩක් අය බාහිර අපේ දේශනාවන් වල හාමුදුරුවන් වහන්සේලා අපේ ගිහියෝ පැවිදෝ දේශනා කරන ඒවා එකේ තියෙන්නේ භාජනයේ තුල තියෙන දේවල් විසි කරන්න කියලා. පත්ත පිටිය, හරක බාන, ගේදොර තියෙන ඇලිම් ටික අතහැර භාජනයේ තියාගන්න ඕනේ. මොකද පුණ්‍යාභි සංඛාර අපි පුළුවන් තරම් පින් කරලා මේක තියාගන්න ඕන කියලා. පුණ්‍යාභි සංඛාරය ඔස්සේ මාන උද්දච්ච අවිද්‍යාවන් හටගන්නට ඉඳ තියෙනවා. ඒ පන්සල් වල හරේ මේ ලොකු දායක කාරකාදී පෙන්නුතුන් ඒකනේ පුණ්‍යාභි සංඛාරයෙන් හරි දැඩි වෙනවා. නැති වුණාට පස්සේ ඔවුන් ඒ ඔස්සේ ද්වේෂය හට ගන්නවා, ඒ ඔස්සේ ලෝභය හට ගන්නවා, ඒ ඔස්සේ බැඳීම් හට ගන්නවා, ඒ ඔස්සේ මාන උද්දච්ච අවිද්‍යාව හට ගන්නවා. තමන්ටත් ප්‍රශ්නයක් ඒක, ඊළඟට හැමෝටම ගැටලුවක් බවට පත් වෙනවා. එනිසා අපි මේ තැටිය තියාගෙන එක සංස්කාරයක් විසි කළා තව සංස්කාරයක් රැස් කරන්නේ තැටියම විසි කරනවා, තැටියම අතහරිනවා. තැටියම අතහැරියට පස්සේ පිනුත් නැහැ, පවුත් නැහැ. පුණ්‍ය පාප පහීනස්ස, පින් පව් දෙකම නැහැ. පිනක් දන් දෙන්න පුළුවන් කියනවා. එතකොට ලෝකෝත්තර කුසල් ඇති වෙන්නේ එතකොට. පිනක් දන් දුන්නොත් විතරයි ලෝකෝත්තර කුසලය ඇති වෙන්නේ. ඒ කියන්නේ පින්තුරි පින්වල තියෙන බල සම්පන්න භාවයට වඩා ලෝකෝත්තර කුසලය බල සම්පන්න භාවයෙන් යුක්තයි. පින රුපියල් වගේ නම් ලෝකෝත්තර කුසලය ඩොලර් වගේ තමයි. නේද? අපි 100 ගාණක් දෙන්න ඕන ඩොලර් එකක් ගන්න. සාමාන්‍ය සරල උදාහරණයක් කියුවේ ඊට වඩා වැඩි දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි එන අපි බැඳෙන්න ඕන, ඇති කරගන්න ඕන ලෝකෝත්තර කුසල. පින් නෙමේ, පිනේ බැඳෙන්න එපා. පින අවශ්‍යයි, යහපත් ක්‍රියා අවශ්‍යයි මිනිස්සෙකුට. යහපත් ක්‍රියාවෙන් තොරව වාසය කිරීමට කියා දෙන පාඩමක් නෙමේ. යුතුකම, වගකීම, චාලිත්‍රය, ඒවා සම්මුති ක්‍රියාදාම යහරුව කරනවා. නමුත් පුණ්‍යාවි සංස්කාරකයක යා බැඳෙන්නේ නැහැ. ඊට වඩා හොඳ උතුම් ලෝකෝත්තර කුසලයක බැඳෙන්නේ. පින් දුන්නොත් පිනක් දන් දීලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද හේතුව? පිනක් දන් දුන්නාම හිත හිස් වෙනවා. හිත හිස් වුණාම ඒක තමයි ලෝකෝත්තරත්වය කියන්නේ. වේදනාවක් නැති අවස්ථාව කියන්නේ. පින වේදනාත්මකයි, ලෝකෝත්තර කුසලය අවේදනාත්මකයි. එතකොට වේදනාත්මක පින්දක රැඳෙනව නෙමෙයි, වේදනාත්මක පිනක් දන් දීලා අතහැරලා ලෝකෝත්තර කුසලයක රැඳෙනවා. ඒක මහත්ඵලයි, මහානිසංසයි. ඒ දන් දෙනකොටත් කියන්නේ අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. පින ග්‍රහණය වුණොත් එහෙම පුණ්‍යාභි සංස්කාරකයක රැඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම මේක සම්මුතියට ගන්න එපා. පරමාර්ථ දර්ශනයේ මනස තමන් සියල්ලගේම නිදහස් කර ගන්න ඕන. සියල්ල නිදහස් කිරීමේ කතාවක් කරද්දී මේ සංස්කාරය අතහරින්නයි මේ සංස්කාරය තබා ගන්නයි කියලා කියන්න බෑ. ඔක්කොම අතහරින්න වෙනවා. අම්මා තාත්තා දෙන්න රඳව ගන්න අය, බිරිඳ දරුවෝ රඳව ගන්න අය, ධනය දීපල විතරක් රඳවාගෙන අනිත් ඒවා අතහරින්න කියන්න බෑ. සියල්ල අතහරින්න වෙනවා. ඇයි අත්හරින්න වෙන්නේ? ඔබ අස්වාභාවික බැඳීමක් ඔය තියෙන්නේ. අයිතියක් නැති තැනක අයිතියක් දාපු එකයි තියෙන්නේ කියලා පේන්න ඕන. අයිතියක් නැති තැනක අයිතියක් දාපු එක තමයි මේ තියෙන්නේ. එහෙම නැතුව මේ අයිතියක් තියෙන දෙයක් අතහරින්න කියලා මම කියන්න. ඔබට අයිති කිසි දෙයක් ඔබ අතහරින්න එපා. ඔබට අයිති නැති දේවල් අතහරින්නයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. පැහැදිලිද? ඔබට අයිති දේ විතරක් තියාගෙන ඔබට අයිති නැති හැම දෙයක්ම අතහරින්න ටික වෙලාවක් සංසුන්. මොකද්ද ස්වාමීන් වහන්සේ දෙන අනුශාසනය? මෙතෙක් වෙලා ඒ දේශනා කරපු කරුණු ටික සියල්ලත් සම්පින්දණය කරගෙන ඔබට අයිති දෙයක් ඇත්නම් ඒ දේ තබාගෙන අනිත් සියල්ල ඔබ අත්හරින්න. මම ඇවිල්ලා අහන්නම් ඔබට අයිති දෙයක් කුමක්ද කියලා. ඒ විදර්ශනාවට ගන්න, ප්‍රායෝගිකත්වයට කරන්න, යථා භූත ඥාන දර්ශනය ඒ තුළින් ඇති කරගන්න. ටික වෙලාවක් සංසුම විදර්ශනාවේ දෙන්න සමස්ත දේශනේ උපකාර කරගනිමි. හොඳයි. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අයිති නැති බවක් දන්නවා. නමුත් අතින් අතහැර ගන්න බෑනේ. අතහරින්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ තිබුණා ලෝකේ කව බොහෝ කාලයක් තිබුණා කොහොමද ඒක අතහැර ගන්න කියලා. හැබැයි අල්ලගන්නේ කොහොමද කියලා හෝ ඒක නම් දන්නවා සායනස. අල්ලගන්න පුළුවන්, අතහරින්න බෑ කියනවා. ඉතින් අල්ලගන්න එකේ රිවයින් එක තමයි අතහැරීම. ඒක තේරෙනවද? ඔබ අල්ලගන්නේ කොහොමද කියලා බලන්න. හොඳට ඔබ තුළ අධ්‍යයනය කරලා තේරුම් ගන්න යමක් අල්ලගන්නේ කොහොමද කියලා. අතහරින එක ඒක රිවයින් කරා. ඔබට ඒක වීඩියෝ දර්ශන වලින් හොඳට බලන්න පුළුවන් නේද? යම් බොක්ස් එකක් කෙනෙක් අරගෙන යන එකක් වම් වීඩියෝ දර්ශනයක් තිබුණොත් ඔබට ආයි ඒ බොක්ස් එක යා මෙම අතහැරලා පිටිපස්සට හොමම යන විදියක් දකින්න පුළුවන් නේද? ඒ වීඩියෝ දර්ශන වල රිවයින් එක මනසෙත් ඒකයි. නිමිති වශයෙන් ගත්තා, වේදනා වශයෙන් ගත්තා නේ, සංඥා වශයෙන් අරගෙන අරගෙන මේක දරාගත්ත අරගෙන යනවා. ඊට පස්සේ ඒවා තුළ වේ තියෙන වේදනා ටික, ඒකේ තියෙන බර, ඒකේ තියෙන ගඳ සුවඳ, ඒකේ තියෙන පීඩාව, උණුසුම, සීතල ඔක්කොම යාට දැනෙන්න පටන් ගන්නවා. දරාගත්ත දේ තුළ තියෙන දේවල්. දැන් බාහිර දේවල් ටික ඔක්කොම අතහරින්න පුළුවන්. අතහරින්න අමාරුම දේ මොකද්ද? කොහොමද අතහරින්න අමාරුම දේ? අපි හිතුවට බාහිර දෙයක් කියලා, ඇත්තටම බාහිර දෙයක් නෙමෙයි අතහරින්න අපහසුම දේ. කොහොමද? අමත්තේ පුජ්‍යලත්ත්‍ය අතහර ගන්න බැරි. අනිත් හැම අතහැරීමක්ම තේරෙනවා, පුජ්‍යලය අතහරින්න තේරෙන්නේ නැහැ. මොකද අපි දකින්නට ඇසෙන් තොරව වෙන ඇසක් අපි දැකලා නැති නිසා, දැකීමට නම් ඇස අවශ්‍යමයි කියලා අපි කල්පනා කරනවා. ජීවත් වීමට නම් ඉන්ද්‍රියන් සය අවශ්‍යමයි කියලා කල්පනා කරනවා. ජීවිතය කියන්නේ යමක් උසුලා ගැනීමමයි, දරා ගැනීමමයි කියලා කල්පනා කරනවා. ඒක තමයි අවිද්‍යාව සහගත බව කියන්නේ. මම එක්ක ඉන්නවා, මම හරි කියලා හිතනවා. අපි පෘථුවි වාසී සත්වයෝ නෙනේ, පෘථුවි වාසී මිනිස්සයෝ. මේ පෘථුවි වාසී මිනිස්සයා විශ්වවාසිකේ බවට පත් වෙන්න ඕන. මොකද පත් වෙන්න ඕන? පෘථුවි වාසී මිනිස්සයා විශ්වවාසී පුජ්‍යලේ බවට පරිවර්තනය වෙන්න ඕන. විශ්වයේ එහෙම මනින්න ඕනේ. විශ්වයේ මට මෙච්චරයි ඕන, මෙච්චරයි ඕන, මට මෙච්චර ඕන කියලා එහෙම කොච්චර මැන්නත් ප්‍රශ්නකුත් නැහැ. ඔච්චර හරි මැනලා දෙන්නත් පුළුවන් අවශ්‍ය නම්. ඒ නිසා අනන්තව තියෙන නිසා කවුරුත් ඒව ගණන් ගන්නෙත් නැහැ. ඒක මේ මැන ගන්නෙත් නැහැ, වෙන් කර ගන්නෙත් නැහැ. දැන් කවුරුත් කියන්නේ නැහැ මට විශ්වයෙන් මෙච්චර ප්‍රමාණයක් ඕන කියලා. ඒකට හේතුව විශ්වයේ ඕනතරම් ප්‍රමාණයක් ඕනම කෙනෙකුට ගන්න ඉඩ තියෙනවානේ. ඒ නිසා ඉල්ලන්නේ. මේ පෘථුවි වාසී මිනිස්යාගේ චින්තනය හා දර්ශනයයි විශ්වවාසී මිනිස්යාගේ චින්තනය හා දර්ශනය අතර තියෙන වෙනස ඔබ තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ විශ්වවාසී, රහතන් වහන්සේලා විශ්වවාසී ආර්ය ශ්‍රාවකයෝ විශ්වවාසීත්වයට ඇතුල් වෙලා ඉන්නේ. එනිසා ඇස සංවර වෙලා, කන සංවරයි, දිව සංවරයි, නාසය සංවරයි, ශරීරයේ සංවරයි, මනස සංවරයි, සම්බත්ත සංවර, සියල්ල සංවරයි. සියල්ල සංවර වූ තැන සියලු දුකින් නිදහස් වෙනවා. නිවන සංස්කාරකයක් නෙමේ, සංස්කාරකයන්ගින් නිදහස් වීම නිවනයි. ඒක තේරෙනවද? නිවන සංඥාවක් නොවේ, සංඥාවෙන් නිදහස් වීම නිවනයි. නිවන නාම රූපයක් නොවේ, නාම රූපයෙන් නිදහස් වීම නිවනයි. නිවන විඥානයක් නෙමේ, විඥානයෙන් නිදහස් වීම නිවනයි. නිවන සිතවිල්ලක් නෙමේ, සිතවිල්ලෙන් නිදහස් වීම නිවනයි. සිතක් නෙමේ, සිතෙන් නිදහස් වීම නිවනයි. නිවන ක්‍රියාවක් නෙමේ, ක්‍රියාවෙන් නිදහස් වීම නිවනයි. නිවන අකිරියාවක් නෙමේ, අකිරියාවෙන් නිදහස් වීම නිවනයි. මොනතරම් ලස්සනද? මුලින් දර්ශනයේ දැක්කට ඒ දර්ශනය තුළ තියෙන යථාර්ථය තමන්ගේ ඥානය තුළ, ආධ්‍යාත්මය තුළ පූර්ණත්වයට පත් කිරීම තමයි අනිකුත් වැඩ පිළිවෙල. පරිහරණය හඳුනා ගන්න ඕන. රථයක් ගත්තාම රථයේ පරිහරණය, පැදවීම හඳුනා ගන්න ඕන. ඒ වගේම ඔබ අවබෝධාත්මක ගුණය පරිහරණය මට්ටමට, මනාකොට ඒ ධර්මයේ තුල පිහිටෙන මට්ටමට ගන්න, ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු ජයග්‍රහණයක්. තමා විසින්ම අධ්‍යයනය කරන තැන මහා පුදුම ආශ්චර්යමත් ධර්මයක් හැටියට තමා තුළ ස්වභාවයෙන් පහළ වෙන දෙයක්. හිරු එළියට විවෘත කරන අයිස් කැටයක් ක්‍රමානුකූල ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව බවට පත් වෙලා වාෂ්ප බවට පත් වුණාට පස්සේ ඉතිරි නැතිව නිදහස් වූ ගිය ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඒ වගේ තමයි ඔබේ මේ සමස්ත මනස කියන ගණී භවනයේ වෙච්ච මේ මනස ක්‍රමානුකූලව ඔබ නිදහස් කරලා ස්වභාවයට විවෘත කරන්න 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 අවසානයේ ඉතිරි නැතුව නිදහස් වෙනවා. පිළිතුරක් අහගෙන ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. වෙනුවට තමා විසින්ම අධ්‍යයනය කරලා පිළිතුරක් සොයා ගැනීමට මහන්සි වෙන්න ඕන. ඒකයි වැදගත්. ඒ තමයි ඔබේ පූර්ණ අවබෝධයට හේතුකාරක වෙන්නේ. ගානක් වුණත් මේ ගානේ උත්තරේ කීයද කියලා ගුරුවරයගෙන් අහුවාම ඒ ගානේ ඒ ගාන සෑදීමල තමන් හපනෙක් වෙන්නේ නැනේ නේද? මොකද ගුරුවරයගෙන් උත්තරේ අරගෙන ලිව්වේ. ඒක වැඩක් නෑ. ඔබ ඒ ගාන හදාගන්න මහන්සි වෙන්න ඕන. මූලික සිද්ධාන්ත ටික දන්නවනම් ඔබ මහන්සි වෙන්න ඕන. මහන්සි වුණාට පස්සේ ඊට පස්සේ ඔබට ඒ තුල අවබෝධයක් ඇති වෙනවා. ඒ වෙනි ගානක් කොතනක තිබ්බත් තමන්ට හදාගන්න හැකියාවක් ලැබෙනවා. ඒ ගාන පිළිබඳව අවබෝධය තමන්ගේ. ගුරුවරයෙක්ගෙන් අහලා මෙතන උත්තරේ ලිව්වනම් ඒක තමන්ගේ නෙමෙයි. ඒ නිසා තමයි ඔබේ විදර්ශනා ඥානයෙම ඔබ යම් යම් කරුණු හොයා ගන්න ඕන. ඔබට දැනিলা තියෙන්න ඕන නිවන අවබෝධ කරගන්න නම් ජීවිතයේ දුකයි දුක මත පිහිටා තියෙන හැම දෙයකම කෙලවර දුකක් පසුපස එනවා කියන එක දකින්න ඕන. හොඳයි මිහිරි මනාපයි ලස්සනයි කාන්තයි කියන ඒවා සර්පයාගේ වලිගේ වගේ. වලිගේ හරි ලස්සනයි. වලිගේ විස නැහැ, මුකුත් නැහැ, හරි ලස්සනයි. හැබැයි කෙලවරෙහි විස දල තියෙනවා. ජීවිතෙත් එහෙමයි. ජීවිතෙත් එහෙමයි. විස දල තියෙනවා. දැන් මේ 2016 වසර 2100 විතර වෙනකොට කෘතිම සූර්යයෙක් හදලා පෘථුවේ අඳුරු පැත්ත හැමතිස්සෙම ආලෝකමත් කරනවා. අනාවිකයක් තියෙනවා, දැනට පරේෂණ තියෙනවා. ඒ කියන්නේ රැයක් නැහැ. හැමතිස්සෙම දවාලේ. රාත්‍රියෙන් මොකද වෙන්නේ? ඒ පැත්ත ආලෝකමත් වෙනවා කෘතිම සූර්යයෙක් හදලා. සූර්යාගේ පරාවර්තනය අරගෙන දෙනවා අනිත් පැත්තට, අඳුරු පැත්තට දෙනවා. ඊට පස්සේ සිදුවෙන විපර්යාස කොච්චරද කියලා හිතලා බලන්නකෝ. දැන් රැය කියන එක අවශ්‍ය මල් වර්ග තියෙනවා, ගහකොළ, බීජ වර්ග තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕන රැය කියන එක ස්වභාවය. දැන් ඒ විපර්යාසය නිසා ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ වගේම සිසිලස නිවුණු බව අවශ්‍ය කරන මේ පැලෑටි වලට කවදක හරි ගොතම සූර්යයෙක් හදලා දාපු දවසට මිනිසුත් මොන වගේ විපර්යාසයකට පත් වේද කියලා කියන්න බෑ. ගහකොළ මොන තරම් විපර්යාසයකට පත් වේද කියලා කියන්න බෑ. මේක සිද්ධ වෙන හැබැයි 2100 අපි ඉන්නවද? අපි නෑනේ. ඔය 2100 වෙනකන් අයිතියක් තියාගන්න බැරි කෙනෙක් මෙතන කලබල වෙනවා. මනසින් අහලා බලන්න, කතා කරලා බලන්න. ඈ 2100 වෙනකන් අයිතියක් තියාගන්න බැරි කෙනෙක් මෙතන කලබල වෙනවා. හරියට අර ගුරුවරයෙක් ඉන්නකොට පොඩි ශිෂ්‍යයෝ හයියෙන් සරබර ගාලා කෑ ගහන පේසෙ ඉන්නවනේ. නමුත් අර ගුරුවරයා ඇවිල්ලා මේවලින් ඩෙස් එකට ගහලා ළමයි ටික දිහා බලනකොට මොකද වෙන්නේ? ළමයි ඔක්කොම නිහඬ වෙලා යනවා. අයිතේ ඔබේ ප්‍රඥාවත් හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. අර කලබලයට කෑ ගහන හිත දිහා ඇස්සරල බලන්න ඕන. මේ වෙලෙන් ඩෙස් එකට එකක් ගහලා ළමයි දිහා ඔක්කොම ටික බැලුව ගමන් ළමයි මිහින් ගන්න සද්දයක්. ඔබේ පරිණත මේ විශිෂ්ට ඥානය තුළින් අර කලබල වෙන මනස දිහා ඕනම් බැලුවොත් එහෙම මනස ඔක්කොම සද්ද ටික නතර කරලා දානවා. මනසේ තියෙන වැඩකට ඇති දේවල් නෙමෙයි. අවබෝධයෙන් බලන්න, අවබෝධයෙන් බලන තැන මනසට හසු වෙච්ච කෙනෙක් නම් තමත් මනස තුල ගුරුවරයෙක් නොවි මනස තුල ශිෂ්‍යයෙක්ම නම් ඔබේ මනසට ගුරුවරයෙක් ඇත්තෙම නැත්නම් ඔබේ මනසත් අර කලබලයට අහු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මනස තුල ඔබ මේ ධර්මඥානය තුලින් පිබිදුණු ගුරුවරයෙක් හදා ගන්න. බුදුරජාණන් වහන්සේටත් ගුරුවරයා ධර්මය. අපිටත් ගුරුවරයා ධර්මය. ධර්මයේ ගුරු තැන්හි තබා ගන්නවා. තේරෙනවනේ? ඔබේ මනසට ගුරුවරයා ධර්මය. ඔබ නෙමෙයි. ධර්මය කියන එක මමත්වයෙන් තොරයි, පුජ්‍යලත්වයෙන් තොරයි, කාලයෙන් තොරයි, අවේදිතයි, නිරෝධ සහගතයි. විඥාණයට දකින්න බැරි දහමක් නේ. විඥාණය අතහැරෙන තැන ඇතිවන දහම. පුජ්‍යලයාට දකින්න බැරි දහමක්. පුජ්‍යලයා අතහැරෙන තැන ඇතිවන දහමක්. එතකොට මේක කියන වාර ගානක් කියන්නේ ඔබ නැවත 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 අර පුජ්‍යලත්වයේම වැළඳගන්න නිසා. නැවත නැවත ඔබේ විඥානය තුළ කුමන හෝ ස්වરૂපයකින් ඔබ පෙනී සිටින නිසා කුමන හෝ ගති ලක්ෂණයකින් පෙනී සිටින නිසා ශූන්‍ය ගතියක්වත් කුමන හෝ ගති ස්වභාවයකටපත් වෙලා ධර්මයේ දිහා බලන ස්වභාවයක් ඇති කරගන්න එපා. මම මෙන්න මේ ගතියෙන් බලන්නේ ධර්මයේ දිහා කියලා එහෙම කල්පනා කරන්න එපා. මේන්න මේ හැඩේටයි මම මේ ධර්මයේ දිහා බලන්න ඕනේ. එතකොට තමයි මට ධර්මයේ පේන්නේ කියලා හිතන්න එපා. එතකොට සාංඝාංශ කියන්නේ මොකන්ද? මම කිසිවක්කට පත් වෙන්න කියලා කියන්නේ නැහැ. සියල්ලකින් නිදහස් වෙන්නයි දේශනා කරන්නේ. කොහොමද මේ නිදහස් වීම? ඔබේ ඇස සංවර වීම. කන සංවර වීම, නාසය සංවර වීම, දිව සංවර වීම, මනස සංවර වීම, කය සංවර වීම, මනස සංවර වීම. අසංවරයේ පවතින්නේ බැඳෙන තැන, ගැටෙන තැන තමයි තියෙන්නේ අසංවරය. බැඳුනොත් එයා ගැටෙනවා, ගැටුනොත් එයා බැඳෙනවා. ඕනම දෙයකට යමෙක් බැඳෙන්නේ යමකට ගැටෙන නිසා. ගැටෙන්නේ බැඳෙන නිසා, බැඳෙන්නේ ගැටෙන නිසා. එතන නැති වෙන්නේ සංවරය. දැන් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක කොරණ තරම් කතා කළාද, නමුත් මේක යථාභූත දර්ශනය. අවබෝධ කර ගැනීමට කවුරුවත් මහන්සි වුණ නැහැ නිත ඉන්ද්‍රිය සංවරය කියලා. මේ නිකම් බාහිර දේවල් ටිකක් ක්‍රියාත්මක කළා මිසක් ආධ්‍යාත්මිකව මේක තේරුම් ගත්තා නම් කොච්චර වටිනවද? සංවර වෙච්ච ඇසේ මොනවද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. සංවර වෙච්ච කන් වල මොනවද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. සංවර වෙච්ච නාසයේ කිසි දෙයක් නැහැ. සංවර වෙච්ච දිවෙත් කිසි දෙයක් නැහැ. සංවර වෙච්ච වචනේ ඒ වචන අතරත් දේශනේ අතරත් කිසි දෙයක් නැහැ. සංවර වෙච්ච ක්‍රියාව තුළ කිසිදු ක්‍රියාවක් නැහැ. සංවර වෙච්ච සිතෙහි කිසි දෙයක් නැහැ. සිතවිලි තියෙන අවශ්‍යයි. සිතවිලි අවශ්‍ය තැනදී පාවිච්චි කරන්න ඕනනේ. පාවිච්චි කරන්න පටන් ගත්තාම ඒ අරමුණු ඔස්සේ සිතවිලි එනවා. දැන් ඔන්න ඔබට උදාහරණයක් වශයෙන් කියතොත් අනුරාධපුරයේ යන සිතවිලි අද දවසේ ඔබට නැති වෙදී. ඒකට හේතුව ඔබේ මොළයෙන් ඔබ අනුරාධපුරයේ යෑම සඳහා අද දවසේ යොදාගෙන නැති නිසා. දැන් ඔබ හෙට දවසේ ඉන්න වැඩසටහනෙන් පස්සේ අනුරාධපුර යන්න කියලා. අනුරාධපුර රූප මැවෙනවා, අනුරාධපුර ස්වභාවයන් පේනවා, අනුරාධපුරයට යන කාලය පේනවා, අනුරාධපුරයට යන කට්ටිය මතක් වෙනවා, අනුරාධපුරයට යන වාහනේ මතක් වෙනවා. මේ ඔක්කොම මතක් වෙනවද නැද්ද? සිතුවිලි වශයෙන් එනවද නැද්ද? එනවා. හැබැයි අද එන්නේ නැහනේ. අද එනවද? තේරුණා නේද? අද නැහනේ. ඒ සම්බන්ධයෙන් වේදනාව පහළ වෙනවා. දැන් ඒ මොකවත් නැහැ. දැන් අද නෑ. අද අනුරාධපුරේ යන්නට අපි ඔළුවට දීලා නැහැ. මැසේජ් එකක් දීලා නැහැ. එහෙමනම් සිතුවිලි පද්ධතිය කියන්නේ අපි විසින් ඔළුවට යම්කිසි පැවරීමක් කළාට පස්සේ යා කරන ඒ පිළිබඳව කරන විමර්ශන සැකසුම. ඒ දේවල් ටික නැතුව යාට ඒ අනුරාධපුරේ යන්නත් බෑ. ඒ ටික වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි ඔළුවට දෙයක් දීලා අපිම ලබා ගන්න දෙහි ඒක වරදක් දකින්නට අපි මහන්සි වෙන්න හොඳ නැහැ. ඒක සිතවිලි පද්ධතිය. එතකොට සිත නිර්මෝධ පද්ධතිය භාවිතා කරනවා. ඒක හරියට අයිතියක් නැති වාහනයක නැගලා යනවා වගේ කියලා මම කියන්නම්කෝ. දැන් ඔබට අයිති කාර් එකක් තියෙනවනේ. ඒ කාර් එකේ නැගලා යනකොට තියෙන ස්වභාවයයි ඔබ පෞද්ගලික බස් රථයක එහෙම නැත්නම් අපි කැබ් සර්විස් එක ටැක්සි එක නැගලා යද්දී තියෙන ස්වභාවය මනස පොඩ්ඩක් ගලපලා බලන්න. ඒක සියුම් කාරණයක්. දෙකම එකයි කියලා කෙනෙකුට පේන්න පුළුවන්. හොඳට බලන්න. ටැක්සි යන ලොකු කිසි සම්බන්ධතාවයක් නැතුව නේද? කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි එතනින් බැස්සා ඉච්චරයි. පොදු මතහැරීමක් තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන සර්වියට් එකක් හරි අපි ගත්තොත් එහෙම අපි ඒක ටැක්සි ඉන්න පුද්ගලෙන් අහලා ගන්න සමහරලාට මේ ගන්නද කියලා. අපි කාලයක් ඉන්නවා නම් ඔයාලට මේ කාලේ මෙතන ඉන්න පුළුවන්ද කියලා අහලා බලනවා. ඒ වගේ තමයි තමන්ගේ සිතුවිල්ලේ පරිහරණය මමත්වයේ දුරු කරපු කෙනා ටැක්සියක් පාවිච්චි කරනවා වගේ. මමත්වයෙන් අල්ලගත්ත කෙනා මොකද කරන්නේ? ඒක මගේ දෙයක් හැටියට ඒ සිතුවිලි පද්ධතිය භාවිත කරනවා. ඔන්න අතහැරපු සිතුවිලි පද්ධතිය සහ අල්ලාගත් සිතුවිලි පද්ධතිය ස්වභාවය. ඊළඟට ඒ සිතුවිලි පද්ධතිය මම මගේ කියා හිතේ හිතා සිතුවිලි නිකන් මරමරා යටපත් කරමින් හෝ ඒකේ තියෙන ස්වභාවයන් දැකමින් හෝ ඉඳලා වැඩන්නේ සිතුවිලි ඕනමනසෙට. අපි සිත ගැඹුරින් අවබෝධ කරගෙන සිතයි දුරු කරන්නේ. සිතුවිලි කියන්නේ හුදු රූප. දැන් මමත්වයේ දුරු කරපු කෙනාටත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වශයෙන් අර සිතුවිලි පද්ධතිය එනවා. වෙනස තමයි මම මගේ කියලා ගන්න ලක්ෂණය එතනින් උපදින්නේදී ඒක. එයාට වෙනම ඇසක් තියෙනවා, විමුක්ති ඇසක් තියෙනවා, නිරෝධ ඇසක් තියෙනවා, නිරෝධ සිතක් තියෙනවා, නිරෝධ ඥානයක් තියෙනවා. ඒසා එතරින් බලන්න. නිරෝධයට පත් වෙලා බලද්දි මම බලනවා නෙමෙයි, මම අහනවා නෙමෙයි, මම කතා කරනවා නෙමෙයි, මම සිතනවා නෙමෙයි, මම පවතිනවා නෙමෙයි, මම කියන දෘෂ්ටි ස්වභාවය යථාභූත ඥාන දර්ශනයෙන් දැකලා ඒකේ කිසිවක් නැහැ කියලා එතනින් පළවා හැර ජීවත් වෙන කෙනෙක්. ඔබ සෑම විටම මම මමත්වයට යමක් ලබා දෙන්නේ මමත්වය විසින් මෙන්න මේ දේවල් අතහරින්න කියලා. අදත් ආයේ අනුශාසනා තියෙන මමත්වයට අනුශාසනාව තියෙන ඔබ මමත්වය ඔබ පුජ්‍යලේක හැටියට මෙන්න මේ දේවල් අතහරින්න. තණ්හාව දුරු කරන්න. කොයි විදිහද පුජ්‍යලේක හැටියට තණ්හාව දුරු කරන්න. ද්වේෂය දුරු කරන්න. කොහොමද ඔබ පුජ්‍යලේක හැටියට ද්වේෂය දුරු කරන්න කියලා තමයි උගන්වන්නේ. මේ මම උගන්වන්න දෙන්නේ මේ සමාජය උගන්වන පිළිදී මෛත්‍රී භාවනාව කරන්න. පුජ්‍යලේක හැටියට මෛත්‍රී භාවනාව කරන්න. පුජ්‍යලේ මෛත්‍රී කරා. දැන් ඒ කතාවනේ මේ කියන්නේ. පුජ්‍යලයා සිටින තැන අතහැරීමක් සිදුවන්නේ නැත. එතන සිදුවන්නේ ගැටීමක්. පුජ්‍යලයා සිටින තැන මෛත්‍රයක් සිදුවන්නේ නැත. එතන මේ පුජ්‍යලත්වයේ කියන්නේ මේ ඒකාන්ත වශයෙන්ම ස්වභාවයෙන් වෙන්නුණු ගතිය. පුජ්‍යලත්වයේ කියන්නේ ස්වභාවයෙන් වෙන්නුණු ගතිය. පුජ්‍යලේ හැටියට කල්පනා කරනවා. දැන් මෛත්‍රී භාවනාව කරන්නේ මොකටද? මමත්වයේ කරා යමක් එකතු කර ගැනීමේ අදහසින්. එහෙම නැත්නම් මම නිවන් දකින්න, එහෙම නැත්නම් මම සුගතිගාමි කරගන්න, එහෙම නැත්නම් මගේ හිත ලස්සන කරගන්න, එහෙම නැත්නම් මගේ හිත ප්‍රසන්න කරගන්න කියන මමත්වයේ හැඟීමක් ඇතර ක්‍රියාත්මක කරගන්නේ. පුජ්‍යලය අතහරින්නේ මොකටද? පුජ්‍යලය විසින් අතහරින්නේ මම නිවන කියන එක අල්ලගන්න නම් ලබා ගන්න නම් පුජ්‍යලය මේක අතහරින්න ඕන කියලා කල්පනා කළා තමයි ඒ අතහරින්නේ. පුජ්‍යලයට කිව්වොත් ඕන දෙයක් කරනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කිව්වොත් මේ විමුක්තිය ලබන්න මේ දේ කරන්න ඕන කියලා ලොකු දර්ශනයක් ඇති මිනිස්සු ඕන දෙයක් කරනවා. මුළු ඇඟම වහලා ඇඳුම් අඳින්න කිව්වොත් නිවන් ස්වර්ගයට යන්න නිවන් දකින්නේ මිනිස්සු ඇඟම වහලා ඇඳුම් අඳිනවා. ඇඳුමටවත් බැඳීමක් නැතුව කිසි දෙයක අයිතියක් නැතුව වාසය කරන්න කියලා කිව්වොත් එහෙම නිර්වස්ත්‍ර වාසය කරන මිනිස්සු. මේ පුජ්‍යලය නිදහස් කරගන්න, මේ පුජ්‍යලය ආරක්ෂා කරගන්න පුදුම විදියේ මහන්සියක් වෙන්න කැපවීමක් කරන්න කැමැති. ඒ ඇත්ත தත්ත්වය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ පුජ්‍යලයක් නිදහස් කරන්න, පුජ්‍යලයක් ආරක්ෂා කරන්න. මෙතන පුජ්‍යලයක් නැති වගේ යථා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබේ ඔය පුජ්‍යල මානය ඉවත් කරන්න. පුජ්‍යල මානය ඉවත් කළාට පස්සේ ඔබට සියලු දේ ඇත. බුදුහාමුදුරු මතක් කරනවා මනස කියන්නේ කවදාවත් පිරෙන්නේ නැති එකක්. මහා සාගරේ යම් කිසි දවසක පිරිලා උතුරලා ගියත් මහා නෙවෙයි මේ මනස පිරෙන්නේ. ඒ කාලේ තව උපමාවක් තියෙනවා මේක හිල් වෙච්ච කලයක් වාගේ හිල් වෙච්ච කලයකට පල්ල කැඩුණු කලයකට වතුර දානවා මේ පැත්තේ තිරෙනවද තිරුන්නේ නැහැ බලන්න බුදුහාමුදුරන්ගේ උපමාව ඒ කාරණය ඇත්තද නැත්තද ඔබේ මනසේ බලන්න කොච්චර ආහාර පාන දුන්නත් කොච්චර මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබුණත් මොන දෙයකින්වත් මේ මනස පිරෙන ස්වභාවයක් නෑ ඒ නිසා තමයි අවබෝධයේ පූර්ණත්වයට පත් වෙනවා මනස පිරෙන්නේ නෑ ඒක තේරුම් ගත්තහම මොකද වෙන්නේ පිරෙන්නේ නැති කල පුරව ගන්න මම තමයි මහන්සි වෙන්නේ නෑ ඒකෙන් අපේක්ෂාවක් කරන්නේ නෑ අවබෝධයක් ඇතිව පරිහරණය කරන තැන ප්‍රශ්නයක් නෑ දැන් බිඳෙන වීදුරුවක් තමන් පරිහරණය කරනකොට වේලාසනින්ම ඔබ දැනගන්නවා මේක බිඳෙනවා කියලා. එතකොට තියෙන එක් ස්වභාවයක් තමයි ඒක පරිස්සමින් භාවිතා කිරීම. එක් ස්වභාවයක් ගන්නවා මොකද හේතුව මේක බිඳෙනවා. ඊළඟ ස්වභාවය තමයි බිඳුණත් මම පරිස්සමින් භාවිතා කරා තමයි බිඳුණත් එයා දන්නවා මම මේක බිඳෙන බව දැනගෙන තමයි පාවිච්චි කළේ. ප්‍රශ්නයක් නැහැ. බිඳෙන බව දැනගත්තම් පරිස්සමෙන් භාවිතා කරන බිඳුනහම එයා දකිනවා මම බිඳෙන බව දැනගෙන තමයි පාවිච්චි කරන්නේ. මැරෙන බව තේරුම් අරගෙන ජීවත් වෙනකොට නිදුක් නිරෝගීව පාසුවෙන් හරියට ජීවත් වෙන්න බලනෝ මැරෙන දවසක් උදා වුණොත් එහෙම එයා කල්පනා කරන්නේ මොකද්ද? මම මැරෙන බව දැනගෙන ජීවත් වුනේ. හිත වෙනස් වෙන බව දන්නවා ඒ නිසා හිත පරිස්සමෙන් භාවිතා කරනවා හිත වෙනස් වෙනකොට මේ හිතවල ස්වභාවය මේක තමයි කියලා මම දන්නවා කවුරුත් එහෙමයි පොතනත් එහෙමයි හැමදේම පවතින්නේ වෙනස් වෙන ස්වභාවයකින් වෙනස් වීමත් වෙනස් වෙනවා නොවෙනස් වන කිසිදු දෙයක් නැත මේ සියලුම වචනත් වෙනස් වෙනවා නොවෙනස් වන එකම දේ වෙනස් වීම නොමේ වෙනස් වීමත් වෙනස් වෙනවා එතකොට අපිට කරන්න න්‍යායක් අපිට දරන්න දෙයක් නැහැ ඒකේ ඒ කොයි විදියට පැවතුනත් ලොව දහමක් ඇදෙර ඒ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ අතහැරපු වාහන විකුණපු වාහන මිනිස්සු নানা ප්‍රකාර විදියට ඒවා පාවිච්චි කරනවා ඒ පිළිබඳව මට මම නොවේ මගේ ආත්මය නොවේ මට අයිතියක් නොවේ කියලා දකින තැනින් එයාට කිසිදු වේදනාවක් ගලාගෙන ඉන්නේ දැන් තේරෙනවා නේද හොඳටම තණ්හාය ජායති සෝකෝ වේමතෝ ජායති සෝකෝ රබ්බියා ජායති සෝකෝ එහෙමනම් ඔබට ඔබ අයිතිව තියෙන කොටස තමයි ඔබට වේදනා දෙන්නේ අතහැරපු දේ වේදනා නෑ ඒ වගේ තමයි මනස ඔබ අතහැරියොත් මං කියන්නේ බාහිර දේ නෙමෙයි මනස ඔබ අතහැරියොත් විකුණපු වාහනයක් හා සමානව ඔබේ මනස ඔබ තුළ පවතී. දැන් ඔබේ වාහනයම ඔබේ ගෙදර ඉස්සරහම ඉන්න කෙනාට විකුණන්නකෝ බලන්න. ඊට පස්සේ ආය ගේට්ටු අරගෙන වාහනේ අරන් ගමනක් යනවා. අපි පාට පැනලා අහනවා දේ ඕමෙන් කොහෙද යන්නේ වාහනෙන් කියලා අහනවා. තාන්නේ එයා ඒක සෝදන්න නැතුව තියෙනවා අපි අහනවාද ඇයි ඔයා වාහනේ සෝදන්න නැතුව තියෙන්නේ කියලා එයා සර්විස් කරන්න නැතුව තියෙනවා ඇයි එහෙම කරන්නේ කියලා අපි අහන්නේ ඔබේ මනස අර සත්ත්ව පුජ්‍යල ආත්ම ගතියෙන් අත්හැරියට පස්සේ වෙන තුනේ අර පුදුමාකාර නිදහසෙන් දකින්නට පුළුවන් ස්වභාවයක් ඔබේ තුල දකින්නවා ඉන්ද්‍රියන් විකුණලා ඉන්ද්‍රියන් අතහැරලා මේ අදහස් කරන්නේ නොයලුණු ගුණය. එහෙම නේද? අතව නොතකා ඉන්න ගුණය නෙමෙයි නොයලුණු ගුණය. මේක මගේ නෙමෙයි කියන තැනට මම ඔය අතව ගේන්න නෙමෙයි උත්සාහ කරන්නේ. කවදාවත් එතෙන් දෙන්න එපා. මේවා මගේ නෙමෙයි, අපේ නෙමෙයි කියන තැනට නෙමෙයි ගේන්නේ. එතෙන් දෙන්න එපා කවදාවත්. මේවා අපේ නෙමෙයි කියන්න මොකද තියෙන අපිට අයිති? ඔබේ නොවන දේවල් පාර තියෙනකොට කී කියා යනවද? මේගේ මගේ නෙමෙයි, මේ වත්ත මගේ නෙමෙයි, අර වාහනේ මගේ නෙමෙයි කී කියා යනවද? එහෙම ගියොත් කවුරු හරි එහෙම කී කියා ඔබ දකින්නේ මොන විදිය මොන වගේ කෙනෙක් හැටියටද? පිස්සේ කැලේට මේ පාර මගේ නෙමෙයි. අර මරමාලියක් බලන්න යනකොට තාත්තගෙන් අහහ ගියායි කියනවනේ. අර මේ ඉඩම කාගේද කියලා ඕලු වෙන කාගේද කියලා කිව්වලු. මේ කුඹුරු ඉතින් වෙන කාගේද කිව්වලු. මේ හරි සන්තෝෂ වුණාලු. මෙයා ඉතින් හරි හොඳ දැනගද අපි සම්බන්ධ වෙන්නේ සෑහෙන දේපොළ තියෙන තැනකට කියලා. ඊට පස්සේ අර දේපොළ වලින් ටිකක් අපිට ලියලා දෙන්න කිව්වහම මොන දේපොළද වෙන කාගේද කියලානේ මං කිව්වේ. ඒ නිසා ඔබට හිතන්න තියෙන්නේ එහෙමයි. මේ සිතුවිලි වෙන කාගේද? මේ සිත වෙන කාගේද? මේ ශරීරය වෙන කාගේද? දැන් ඔබට සුවිශේෂී අවධාරණාත්මක අවස්ථාව මොකද්ද? මේවා මගේ නෙමෙයි කියන තැනට නෙමෙයි ඔබ මම මේ ගේන්න උත්සාහ කරන්නේ කියන දේශනයක් කළා, වචනයක් දේශනා කළා. ඒ තුල තියෙන ගැඹුරත්වය ඔබට තේරෙනවා. මේවා මගේ නෙමෙයි කියන තැනට ගේන්නේ නැහැ. ඒ කියන්නේ මගේ කියන තැනට ගේනවා කියන එක නෙමෙයි. මගේ කියන තැනට ගේන්නේ නැති සේම මේවා මගේ නෙමෙයි කියන තැනටත් මම ඔබව ගේන්න යන්නේ නැහැ. ඇයි එහෙම දේශනයක් කරන්න කියලා? ඇයි එහෙම කතාවක් කරන්න කියලා ඔබේ නුවණින් ඔබ දර්ශනය කරගන්න. ඒව මගේ නෙමෙයි කියන තැනට ආවොත් එහෙම අර පාරේ දේවල් මගේ නෙමෙයි මගේ නෙමෙයි කිය කියන මම පිස්සු මිනිස්සේ බවට පත් වෙනවා. මෙන්න මෙතන තමයි ගම්භීර බව තියෙන්නේ. මේක තමයි අපි යථා අවබෝධය කරගන්න ඕන විදර්ශනාවේ. මේක තේරෙන බණකට වඩා එහා ගියපු දෙයක්. තේරුම් අභිභවා යන කොටස් කිරීම අභිභවා යන වේදනා අභිභවා යන ඉන්ද්‍රිය සම්බන්ධතා අභිභවා යන දර්ශන ශක්තියකට ඔබම පරිවර්තනය වුණොත් පමණක් ඒක අවබෝධ වෙනවා. එහෙම නැත්නම් අපිට තේරුම් කර දෙන්න බෑ. පදපරම සායි සීමාවේ ඉන්න කෙනෙකුට සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. පදපරමය වචන සීමාවේ විතරයි දකින්නේ. එතනින් එහාට යමක් දකින්නේ නෑ. මේ උඹටි සත්‍ය පුජ්‍යලයා විශිෂ්ට නුවණක් තියෙන පුජ්‍යලයා තමයි මේ වචනේ සීමාවට එහා ලෝකෙ දකින්නේ. විශිෂ්ට ඥානයෙන් දේශනා කරන ධර්මය විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතුයි. දැන් මේවට හරි කියන්නත් බෑ, වැරදි කියන්නත් බෑ. මොකද හේතුව පෙර අහලත් නෑ, දැනගෙනත් නැහැ අවබෝධ කරගෙනත් නැහැ. ඒ නිසා ඉතින් පුබ්බේ අනනොසුතේසු ධම්මේසු පෙරහන ලැබිච්ච නැති දෙයක්. හැමදාමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙර අසන්නට නොලැබුණු ධර්මයක්. දැන් අපි හිතනවා නම් නැහැ අපිට පෙර අසන්න දැන් ලැබිලා තියෙනවා කියලා. නැහැ ඒක බොරු. හැමදාමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙර අසන්නට නොලැබුණු ධර්මයක්. මේ මතක් කරන්නේ ඔබ විවේක ගන්න කියන කාරණේ මතක් කරන්න. ඔබේ ඉන්ද්‍රයන්ට විවේකයේ දෙන්න, ඔබේ මනසට ඔබ විවේකයේ ලබා දෙන්න, ඔබේ විඥාණයට ඔබ විවේකයේ ලබා දෙන්න. කිසිදු ඉන්ද්‍රියක් ස්පර්ශ නොකොට වාසය කරන්න. යම් කිසි ඉන්ද්‍රියක් ස්පර්ශ කරන්නේ යා ඒ ඉන්ද්‍රියෝසේ යමක් දකින්න. කන අපි හොඳින් ස්පර්ශ කරන්නේ හොඳින් අවධානයෙන් යමක් අසන්න. ඇස ස්පර්ශ කරන්නේ යමක් දකින්න. නාසය හොඳින් ස්පර්ශ කරන්නේ බලන්න හොඳටම බලන්න ඒ තමන්ගේ කොටස් වශයෙන්ම ශක්තියින් බෙදිලා වෙනම යන්නේ නැද්ද කියලා ඒ ඉන්ද්‍රියටම බැඳිලා ඒ ඉන්ද්‍රියෙන් යමක් අපි ග්‍රහණය කරන්න උත්සාහ කරද්දී නේද? දැන් නහය කියන කාරණයට අවශ්‍ය කරන තැනකදී මේ සුවඳක් බලන්න කියලා බලන්න වෙනවම නහයේ ඒ පිම්බීමක් එහෙම ඇති වෙලා එයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන අනිත් ඉන්ද්‍රයන් වලින් ප්‍රමුඛතාවයට එනවා. සුවඳ බැලීම සඳහා, රස බැලීම සඳහා ආවම අර ඉන්ද්‍රයන් ටිකෙන් ප්‍රමුඛතාවයට එනවා. රස ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය දිවට එනවා. ඊට පස්සේ එයා හොඳින් ඒක රස බලලා කියනවා මේ රස තියෙනවා කියලා. මන ඉන්ද්‍රියට ප්‍රමුඛතාවය එනවා. ඒ නිසා මේ ඉන්ද්‍රියන් අතහැරීම තුළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නැහැ කිසිදු ඉන්ද්‍රියකට. අපි මොනතරම් දැනුම තුළ මොනතරම් ධර්ම ගොඩ ගහගෙන හිටියත් ඒක වැඩක් නැහැ කිමතුනි. ප්‍රායෝගිකත්වයක් ඇතිදේ. හරක් ගොඩක් බලාගෙන වැඩක් නැහැ කිරි අනුභව කරන්නේ නැති කෙනෙක්. බුදුහාමුදුරන්ගේ දේශනය. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව ගොඩක් දැනුම තිබ්බට වැඩක් නැහැ. මේ තේරුම් ගන්නට නම් ඔබ විද්‍යාත්මක ඥානයකින් විදර්ශනා ඥානයකින් බලන්න ඕනේ මේ දේශනාව දෙස. තදින් ඔබට මේ වචන වල කිනි දෙන්න පුළුවන් නම්, කියන්නේ අවසානයේ දක්වාම විනිවිද යන්නට පුළුවන් නම් ඔබේ අවබෝධය සාක්ෂාත් වෙනවා. එතන සම්පූර්ණ වෙනවා, තහවුරු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට විනිවිද යන්නට ශක්තිය නැතිකම. නමුත් ශක්තිය ලබා ගන්න තියෙන්නේ ඒ විනිවිද යෑම සඳහාම පුහුණු වීමෙන්ම තමයි. දැන් දුවන කෙනා දුවලම පුහුණු වෙනවා වාගේ අපි විනිවිද යෑමෙන්ම තමයි ඒ විනිවිද යන ශක්ති ස්වභාවය එකතු කරගන්නේ. උස පනින කෙනා උස පනින්න පුරුදු වෙන්නේ වෙන ක්‍රමයකට නෙමෙයි. උස පැනලම තමයි පුරුදු වෙන්නේ. පීනන කෙනා පීනන්න පුරුදු වෙන්නේ වෙන ක්‍රමයකට නෙමෙයි. පීනලම තමයි පුරුදු වෙන්නේ. එහෙමනම් මේ විනිවිද භාවය කියන එක මේ වචන ඔස්සේ ධර්ම ඔස්සේ ගැටීතු කරද්දී අපි මේ විනිවිද යෑමම තමයි අපි මේ විනිවිද යෑම ප්‍රකට කරගන්න, ප්‍රගුණ කරගන්න උපකාරක වෙන්නේ. සිතට හසු නොවි සිත සම්පූර්ණයෙන් ආලෝකමත් කරන ස්වභාවයට පත් වෙනකොට මේ සිතේ ස්වභාවය සම්පූර්ණයෙන් දකිනවා. අන්ධකාරයේ යන කෙනෙකුට එක පැත්තේ මේ පැත්තේ ශබ්ද ඇහෙනකොට එයා බයටපත් වෙනවා. මොකනවද දන්නේ නැහැ කියලා. ඒත් එයා ළඟ ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයෙන් ආලෝකමත් කරන කල්හි අරගයාගේ බිය, බය, සැක, සංවේග, සන්තාප ඔක්කොම නැතුව යනවද නැද්ද? කොහොම නැතුව යනවා. ඒ නිසා ඔබටත් ඔබේ සිත පිළිබඳව ආලෝකමත්ව බලන්න පුළුවන් නම් සිතට රැවටෙන ස්වභාවය නැති වෙනවා. සිතට මුලාවන ස්වභාවය නැති වෙනවා. ඒ නිසා ප්‍රඥාව නැමැති ආලෝකය ඔබ තුල ඇති වෙන්න ඕන. ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ලෝකෝත්තර අවබෝධය කර ගන්න තියෙන දෙයක්. ඒක ඉගෙන ගන්නට බෑ. ඉගෙන ගන්න පුළුවන් ලෞකික ධර්ම පමණයි. ලෝකෝත්තර ධර්මයේ ඉගෙන ගන්නට බෑ. ඔබට ඒක තේරෙනවද? පැහැදිලි වෙනවද? ඉගෙන ගන්න පුළුවන් ලෞකික ධර්ම පමණයි. ලෝකෝත්තර ධර්ම ඉගෙන ගන්නට බෑ. ඇයි ඉගෙන ගන්නට බැරි? ලෞකික ධර්ම ඉගෙන ගන්න පුළුවන් ඇයි? ලෝකෝත්තර ධර්ම ඉගෙන ගන්නට බැරි ඇයි? ඉන්ද්‍රිය විෂය ඉක්මවා පවතින ධහමක් ඉගෙන ගන්නේ කොහොමද? ඔබ ඉගෙන ගන්නේ ඉන්ද්‍රියන් තුලින්. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මේක නම් සාමාන්‍ය කෙනෙක් අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි කියලා. ඇත්තටම ඇත්ත සාමාන්‍ය කෙනෙකුට සරලව අවබෝධ වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍ය උත්සාහයකට අවබෝධ වෙන දෙයක්ුත් නෙමෙයි. සාමාන්‍ය උත්සාහයට බෑනේ. බුදුදහමේ තියෙන ආරද්ධ වීරිය කියලා එකක් තියෙනවා. අත් නොහරින වීරිය. අන්නේ ඒකට අවබෝධ වෙන දෙයක්. සාමාන්‍ය වීරියෙන් කිසි දෙයක් කරන්න බෑ. සාමාන්‍ය වීරියක් තිබ්බට අධ්‍යාපනය ලබන්නවා, සාමාන්‍ය වීරියක් තිබ්බට පොසත් වෙන දියුණු වෙන්නවත් සාමාන්‍ය වීරියකට ලබන්න පුළුවන් ජයග්‍රහණ අඩුයි. පුළුවන් කමක් නෑ. ආරද්ධ වීරියකට, අතහරින අත්නොහරින වීරියකට තමයි සද්ධර්ම අවබෝධය කරගන්න පුළුවන්කම තියෙන්නේ. නේද? සතර සම්‍යක් ප්‍රදානයන් කියලා අපි ඉගෙන ගන්නේ නේද? ඒව තමයි අත් නොහරින ප්‍රබල වීර්යයකට, ශක්තියකට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් මේක කාලයක් නොතේරෙනව නම් අහන්න, ප්‍රගුණ කරන්න මහන්සි වෙන්න ඕනේ. මේ මහන්සි වෙන තැන ඔබට මේක තේරුම් කරගන්න හැකියාව ලැබේ. තේරුම් ගත්තත් අපිට ගැටලුවක් නැහැ. තේරුම් නොගත්තත් අපිට ගැටලුවක් නැහැ. කැමති කෙනාට තේරුම් ගන්න තමයි කියන්නේ. ප්‍රඥාවන්තය ලෝකේ ඉන්නෝ. ඒ ප්‍රඥාවන්තයන්ගේ පිහිට පිණිස අපි මේවා රෙකෝඩින් කරලා තියන්න ඕන, දේශනා කරලා ඉතිරි කරලා තියන්න ඕන. මොකද ප්‍රඥාවන්තයෝ පිරිසක් ලෝකේ ඉන්නෝනේ. ඒ පිරිසට මේක තේරෙනවා. ඒ තේරෙන අයට තේරුම් ගන්න මේක කරලා තියන්න ඕන කියලා තියන්න ඕන. ඒ යුතුකම නැත්තම් පව්. මේ මිනිස්සු හොයනවා, හැම තැනම දුවදුවා දුවදුවා හොයනවා. දැන් අපි මේ සද්ධර්මයේ මෙහෙම දකින්න තියෙන මෙහෙම සද්ධර්මයක් තියෙනවායි කියන එක හොයන්න මොන තරම් මහන්සි වුණාද? අපිට මුණ ගැහුන්නේ නැහැ එහෙම සරලව. ඉතින් අපි ඒ නිසා අනේක විධ තියෙන භාවනාවල් වර්ගවල රැවටි රැවටි ඒවා කර කර ප්‍රගුණ කර කර අතහැර එන සිද්ධ වුණා. ඊට අවසාන භාගයේදී ඔන්න අපිට හම්බ වෙනවා මේ ධර්මය. දැන් පින්නතුන්ට එහෙම නෙමෙයිනේ. දැන් පින්නතුන්ට ලැබිලා තියෙනවා. නමුත් ඉතින් අර ඒකේ අර කැපවීමේ මහන්සියක් නැති නිසා වැඩි ඒකේ අගයක් නැහැ. ඒකේ තියෙන ස්වභාවය. ඒක ධර්මයක් දුවෙක් කියනවා අම්මා කෙනෙකුට අම්මට තාත්තට දෙන්නට. අපි මේ අහගෙන තියෙනවා හාමුදුරනේ අපේ අම්මලා තාත්තලා අපිට මොනවත්ම කළා නෑ කිව්වා. අර නුගේගොඩ ගෙදරේ BMW කාර් එකයි විතරයි දුන්නේ කිව්වා මට. මොකද්ද කිව්වේ? අපේ අම්මලා මට මුකුත්ම දීලා නෑ. නුගේගොඩ අර අක්කර භාගයක විතර ගේකුයි BMW එකයි විතරයි දුන්නේ කිව්වා. එච්චරයි කිව්වා. ඉතින් අර ඒ වගේ ඒ පිළිබඳව අගයක් මහන්සියක් වටිනාකමක් දන්නේ නැති ඕනම කෙනෙක් සමහර වෙලාවලට ගැඹුරු බුද්ධියක් නැති කෙනෙක් ඒ විදිහට හිතන්නේ. කෙළමෙට බුද්ධියක් නැහැ මුල ඉඳලා ගිහිල්ලා නුගේ ගොඩ අක්කර භාගයේ ගියක් කොහොමද හදාගන්නේ? ඈ මුල ඉඳලා හරි හම්බ කරලා ඉතුරු පහදු කරලා කොහොමද බෙන්ස් කාර් එකක් BMW එකක් ගන්න කියන බුද්ධිය නැති වුණොත් එහෙම එයාට ඒකේ පිළිබඳව කිසිදු අගයක් නැහැ, වටිනාකමක් නැහැ. ඒ වගේ සමහර වෙලාවට මේ ධර්මයේ හරි පහසෙන් හම්බෙන නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට මේ වටිනාකම කියලා. සමහර අය ධර්මයේ දිහා බලන්නේ ප්‍රසිද්ධිය අනුව. සමහර අය ධර්මයේ දිහා බලන්නේ වයස අනුව. සමහර අය ධර්මයේ දිහා බලන්නේ එයාට තියෙන උගත් පෝසත්කම් අනුව. එහෙම බලන්න එපා. ධර්මයේ දිහා බලන්න ධර්මයේ විදියට. එවිට ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන අගය ඔබට තේරෙන්න පටන් ගන්නේ. දැන් ওই මහාචාර්යවරු පාරේ ඇවිදගෙන යන මහා ප්‍රඥයෝ ඉන්නෝ. ඔබ අහිංසකලෙස අනේ අර පාර යන කිසි පොළු ගැටේකට ත්‍රිවිලර් කාර්යකට අර මහාචාර්යවරේ වටින්නේ නෑනේ. එයාගෙන් ප්‍රයෝජනයක් ගත්ත එයා පිළිබඳ දැනුමක් තියෙන ඒ தത്വයට ප්‍රගුණ වෙමින් දියුණු වෙමින් යන ඉගෙන ගනිමින් යන දරුවෙකුට තමයි අර මහාචාර්යවරේ වටින්නේ. එයාට ඔන්න ධන ගහලා වදිනවා. අගේ කරනවා. අර අපේ සර් යන්නේ, අර අපේ මහාචාර්යවරයා යන්නේ අර පාරේ කියලා ඉවරලා බොහෝම අගේ කරනවා. නැත්තම් සාමාන්‍යයට නිකම්ම නිකම් කෙනෙක්. දැන් අපි වුණත් ඒ පාරේ යන්නේ නිකම්ම නිකම් හාමුදුරු කෙනෙක් යනවා. නමුත් මේ ධර්මයේ හදාරන කෙනාට තේරෙනවා මේ යන්නේ මේ අපේ සාමිවහන්සේ, මේ භාවනා උපදේශක සාමිවහන්සේ, කර්මාචාර්යයන් වහන්සේ මේ යන්නේ කියලා අවබෝධයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අවබෝධයක් නැහැ. එහෙමනම් විශිෂ්ට අවබෝධය ළඟා කරගන්න ඔබටත් විශිෂ්ට බුද්ධියක් තියෙන්න ඕන. ඒ යමක අගේ දකින්නේ තමා තුලත් ඒ අගයන් ගොනු වෙමින් පවතිනවා නම් පමණයි. එහෙම නැත්නම් ඒක අගේ දන්නේ නැහැ. දැන් මැණික් පිළිබඳව අවබෝධයක් දියුණු කරගෙන යන කෙනෙකුට මේ මැණික් වල තියෙන අගේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සු මැනික් වල අගේ දන්නේ. එනිසා ඔබ ගැඹුරින් ධර්මයක් පරේක්ෂණය කරගෙන යන පුජ්‍යලෙක් නම් ඔබට මේ ධර්මයේ තියෙන අගේ තේරෙයි. සැකයක් තියෙනවා නම් ධර්මයේ පිළිබඳව ඒක වහාම දුරු කරගන්න ඔබ මහන්සි වෙනවා. සමහර අය හිතනවා මේ භාවනාවට වඩා අර භාවනාව හොඳයි කියලා හිතනවා. මං කියනවා හිත හිතා ඉන්න එපා. මේ භාවනාව කරලා බලන්න. කරලා ඉවර වෙලා මේක දිහා බලන්න. එතකොට ඔබේ සැකේ හරිනේ. මොකද අපි බොහෝම දේ භාවනාවන් වල යෙදිච්ච නිසා තමයි අපිට මේක දිහා සැක නැතුව බලන්න හැකියාව ලැබුණේ. ආයි අර පැත්තට හැරිලා අර අතන තියෙනවායි මෙතන තියෙනවායි මාර්ගඵල කියලා හිතන් රුවණාවක් නැහැ. මොකද මේ හැමදෙම ඇවිදලා තමයි ආවේ. ඔබට නිදහස් වෙන්න අවශ්‍ය කරන කරුණ මෙතන තියෙනවද කියලා බලන්න. සමහර උදවියට මේක මේ මට්ටමින් තේරුම් ගන්න බැරි වුණාම ඒගොල්ලෝ සරල මට්ටමකට ගමන් කරනවා. ඒක ඒක ලෝක ස්වභාවයක්. ඊළ වටිනාකමකින් ගන්න බැරි දේ සමන්ට ගන්න බෑයි කියලා තේරෙනකොට එයා පහළ වටිනාකමකින් දෙයක් අරගන්න එක ඒක ස්වභාවයක්. අතරම් මාලයක් හරි අරගෙන දාගන්න බැරි ගැන එයා රෝල් බෝට් එකක් දාගන්නවද නැද්ද? දාගන්න ඕනේ. කෙනෙක් කල්පනා කරනවා එහෙම රෝල් බෝට් එකක් හදන්නේ මම මහන්සි වෙලා හරි අතරම් මාලයක් ගන්නට ඕනේ. පෙනුමට රත්තරම් වගේ තිබිලා වැඩන්නේ නැහැ නේ සැබෑ රත්තරම් වෙන්න ඕන. පෙනුමට විමුක්තිය වගේ තිබිලා වැඩන්නේ නැහැ නේ සැබෑ විමුක්තිය වන්න ඕන. පෙනුමට සෝහාන් වෙලා වැඩන්නේ නැහැ නේ සැබෑම බැඳීම් වලින් නිදහස් වුණු අවස්ථාවට තමන්පත් වෙන්න ඕන. ඒක අහන්න පුළුවන් සායනස ඔබ තේරෙන්න කියන්න බැරිද අපිට? උත්තරයක් තියෙනවා. මම දන්නවා. ඇත්තටම බෑ. මොකද උත්තරේ? ඇත්තටම බෑ. තේරෙන්න කියන්න බෑ. ඒ කියන්නේ නැතුවද ඔබ හන්සේ ගුරු මුෂ්ටිය ආරක්ෂා කරනවද? නෑ මේක තේරෙන්න කියන්න විදියක් නෑ. මොකද හේතුව තේරුම් ගන්න සීමාවේ නෙමෙයි මේ ධර්ම තියෙන්නේ. ඊට ඉක්මවා ඊට එහා තියෙන දෙයක්. ඔබ තේරුම් ගන්නවා කියන සීමාව අතහැරලා එන්න. එතකොට ඔබට මේක තේරේ. ඒක තේරුණාද මන් දන්නේ. ඉන්ද්‍රයන් අතහැරලා එන්න එතකොට මේක තේරේ. කාලය අතහැරලා එන්න මේක තේරේ. පංච උපාදාන ස්කන්ධය අතහැරලා එන්න මේක තේරේ. නිසා ලෞකික ඥානයකට තේරෙන දෙයක් නම් නොවේ. ලෞකික ඥානයේ තියෙන මොනවද? හරි දුප්පත් දේවල් තියෙන්නේ. දුප්පත් මතවාද ටිකක් තියෙන, දුප්පත් සංකල්ප ටිකක් තියෙන. ලෞකික ඥානයේ යුක්ත මිනිසුන් දකින්නේ ලෞතර බුදු කෙනෙක් අර මිරිඟුවක් පස්සේ දුවන මෝරැලක් වාගේ. ඒ මෝරැල අතර මොනතරම් අපංකම් තියනවද කියනවා නම් ඒ මෝ ටික සාකච්ඡා කර කර යනවා. අපි තමයි ඉහෙළම ඉස්සරහින් මේ යන කට්ටිය. දෙවෙනි කට්ටියත් අර ඉස්සරලා යන කට්ටිය පහු කරගෙන යන්න බලනවා. ඒ කට්ටිය තව හයියෙන් පිටිපස්සේ එන කට්ටිය දාලා යන්න බලනවා. හැබැයි ඔක්කොම කට්ටිය දුවන්නේ විරිඟුව පස්සේ. ඒ නිසා විරිඟුව පස්සේ ඉස්සරහින් දුවන කෙනෙක් බවට පත් වෙන්න එපා. සම්පූර්ණ මිරිඟුවේ පස්සේ දුවන එකෙන් ඔබ ඉවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතනින් ආරම්භ වුණාම එයාට පුළුවන්කම තියෙනවා සාධාරණත්වයේ පදනම් කරගෙන, යථාර්ථයේ පදනම් කරගෙන, සත්‍ය පදනම් කරගෙන, දැහැමි බව පදනම් කරගෙන අපූර්වත්වයට තමන්ගේ ගමන දෙහත් කරන්න. වසවිස තවරා ගන්න නැතුව ගෙනියන්න පුළුවන්. ජලයට මිශ්‍ර නොවන තෙල් වගේ වාසය කරන්න පුළුවන්. දිය බිදු නොරඳන නිලුම්පත වාගේ තමන්ගේ සිත පවත්වා ගන්නට පුළුවන්. එනිසා මේ ආකාරයයි බුදුරජාණන් වහන්සේගේ නිවැරදි අතහැරීම. ලෞකික ඥාණයට සාපේක්ෂිත ආකාරයක් ලබා නොදුන්නත් ලෝකෝත්තර ආකාරයට ඒ ආකාරය ලබා දී තියෙනවා මේ දේශනේ තුල. දැන් ඔබට අනිවාර්යෙන් තේරෙනවා මේකට විශිෂ්ට ඥානයක් අවශ්‍යයි. අධිචිත්තයක් අවශ්‍යයි. ලෝකෝත්තර ගුණයක් අවශ්‍යයි. ලෞකික ගුණයට ගෝචර නොවන හැඩයි. නොතේරෙන බව කියන එක ඔස්සේ සැනසිලිදායක බව කියන එක ඔබ තුල ජනිත වෙනවා නම් කලබල වෙන්න එපා. ඒක තමයි අපේ සංවර්ධන. ඒක තමයි අපේ දියුණුව. ඔබ තේරෙන දෙයක් හොයනවා කියන්නේ සංස්කාරයක් හොයනවා කියන එක. නිවන අසංකාරිකයි. නිවන නිරෝධ සාධිතයි. නිවන අකාලිකයි. මේ අකාලික දේ තුල අසංකාරික දේ තුල කොහොමද විඥානගත කරගන්නේ යම අල්ලගන්නේ? ඒ නිසා මේ මෝඩකමට මේ මේක අතහැර දාලා වෙන වෙන ආයි විඥානගත වෙන භාවනාවල් වලට හරි දෘෂ්ටි වලට හරි යන්න එපා. ඔබට ඔබේ විඥානයේ නිදහස් වෙන මාවත පැහැදිලි වෙලා තියෙන්නේ. සමහර අයට හරේ පුදුමයි. බෞද්ධයන්ට ඕන බුදුහාමුදුරුවන්ගේ නිවන. අනිත් ආගමිකයන්ට ඕන ඒ ආගමිකයාගේ නිවන. ඇත්ත වශයෙන්ම නිවන ආගමික කරණයෙන් තොරයි. නිවන පුජ්‍යල කරණයෙන් තොරයි. ඒක තේරුම් ගන්න බැරි ලෝකයක් නිවන් කොහොම අවබෝධ කරගන්නද? දැන් බෞද්ධය අවබෝධ කරගන්නේ බුදුහාමුදුරුවන්ගේ නිවන නෙමෙයි. බුදුහාමුදුරුව පහළ වුණත් නැතත් පවතින නිවන සත්‍යය. මොකද සත්‍යය? සත්‍ය මොකද්ද කියලා හෙවොත් අපේ අය කියයි චතුරාර්ය සත්‍ය කියලා. එතකොට සත්‍ය හතර කීයක් තියෙනවද කියලා හෙවොත් කියයි සත්‍ය හතරක් තියෙනවා කියලා කියයි. මේ වචනවල පැටළුණු අසත්‍ය පැටළුණාට පස්සේ පේන දේවල් බෙදා ගන්න දීපු හැන්ද ඒකෙන් බෙදා ගන්නවා වෙනුවට ඒක ඔතාගෙන තමන් කෑමක් හැටියට ගන්නයි හදන්නේ. ඒක වරදක්. බෙදා ගන්න දුන්නු හැන්ද ඔතාගෙන කන්න ලෑස්ති වෙන්න එපා. බෙදා ගන්න දුන්නු හැන්දෙන් බෙදා ගන්න විතරයි තියෙන්නේ. ඒ හැන්ද කන්නත් බෑ ගෙනියන්නත් බෑ. ඒ නිසා මේ ධර්මයේ කියන්නේ ඔරුවක්. එකෙන් බෙදා ගන්න තියෙන හැන්දක් ළඟකරණය කරන්න තියෙන ඔරුවක් කියන වචනය හොඳින්ම දේශනා කරේ ඒකයි. ඒ නිසා ඒක කන්න එපා. ඒක කර තියා ගන්න එපා. දැන් මේ වචනවත් තියන්න එපා. මේ වචන වලින් පාවිච්චි කරන්නේත් ඒක හැන්දක් හැටියට. මුත් මේ වචන දේශනයක් නෙමෙයි. ඒ නිසා අරහාමුදුර හරම කියනවයි කියලා දෘෂ්ටිගත කරලා ගින් කියන්න එපා. දැන් සමහර අය කියලා තියෙනවා මේ හාමුදුරු කියන්නේ සිතුවිලි දිහා බලන් ඉන්න කියලා. එහෙනම් එහෙම කතාවක් මම කියන්නේ නැහැ. මොකද සිතුවිලි දිහා බලන් ඉන්නේ. ඈ විකුණුපු කාරක දිහා බලන් ඉන්න කියනවාද? අතහැරපු කුණුගොඩ දිහා බලන් ඉන්න කියනවාද? කුණුගොඩට යමක් අපි විශ් කරන්නේ ඒක දිහා ආයි බලන් ඉන්න නෙමෙයි. ක්‍රියාවකට හසු කරොත් එහෙම යාට නිවනක් නැහැ. ක්‍රියාව ඉක්ම වීමෙන් ක්‍රියාව නිරෝධ කිරීමෙන් ක්‍රියාවෙන් මිදීමෙන්ම තමයි නිවන පවතින්නේ. ඔබට තේරෙයි මේක මොනතරම් අමාරු කාර්යයක්ද තේරුම් ගන්න කියලා තේරුම් ගන්න උත්සාහ කරන තැන. නමුත් යම් වෙලාවක ඒ යථාභූත දර්ශනය නවදී වුණාට පස්සේ තේරෙයි මෙතෙක් කාලයක් වම් තේරුම් ගන්න උත්සාහ කළේ මේක තමයි. ආයි විඥානගත වෙලා ලෝකෝත්තර දිහා බලන්න යන්නත් එපා. ලෝකෝත්තර වුණත් ආයි විඥානගත වෙලා ලෝකෝත්තරත්වයේ තේරුම් ගන්නත් බෑ. ඒ ස්වභාවිකවම පවතින දෙයක් නිසා ඒක අපේ ඇති කරගන්න බෑ. දැන් ස්වභාවයෙන් හැමන හුලඟ අපිට උමනා වෙලාට ඇති කරගන්න බෑ. ස්වභාවයෙන් පායන ඉර ඒක අපිට උමනා වෙලාට ඇති කරගන්න බෑ. ඒක ස්වභාවයෙන් පායයි. පරේෂණ කාලයක් විදර්ශනා කාලයක් ලබා දෙන්නේ මේක අහනම මේ පමණක් දකින්න බැරි නිසා. තමන් විදර්ශනා ප්‍රඥාවට චින්තාමය ප්‍රඥාවට ඔබ පුරුදු වෙනවා හුරු වෙනවා මේ ධර්මය ගැන හිතන්න. අපේ ලාංකික බණ ක්‍රමය ධර්ම දේශනා ක්‍රමය මේ මනුෂ්‍යයට හිතන්න ඉඩ දෙන්නේ නැහැ. හරියට අර මේ මාරකලින්ද පදිනවා වගේ දේශකයා එනවා. එයා ලස්සට බයිසිකලේ පැදලා පැදලා අරගොල්ලන්ට පෙන්නලා එයා බහැලා යනවා. ඒ හැමදාම මාරකලින්ද දිහා බලන් ඉන්නවා වගේ අපේ දායකය පුදුමයෙන් බලාගෙන සිටිනවා. ඉතින් මේක එහෙම ප්‍රදර්ශනය කරන මාරකලින්දක් නෙමෙයි. එන හැට මේ කොහොමද මේ මාරකලින්දෙන් නිදහස් වෙන්න මේක කොහොමද පැදගෙන යන්නේ කියලා පුහුණුවක් ඇති කරනවා. වීරිය ඕනේ කියලා කතාවක් කතා කරන්නේ වීරිය ඇති කරනවා. ප්‍රඥාව උමනයි කියලා කියන්නේ ප්‍රඥාව ඇති කරනවා. මේකට චින්තාමය ප්‍රඥාව අවශ්‍යයි කී කියා ඉන්නේ චින්තාමය ප්‍රඥාව ඇති කරනවා. මෙතන නිරෝධය අවශ්‍යයි කී කියා ඉන්නේ නිරෝධය ඇති වෙන්නට අනුශාසනා කරන සහ නිරෝධය ඇති වෙන්නට පරිසරය සකසනවා. ඒ ආකාරයෙන් තමයි අනුශාසනය ලබා දෙන්නේ. කියා දෙනවා උගන්වනවා නෙමෙයි ආත්ම පරිවර්තනයක් ඇති කරනවා. ඒ ආත්ම පරිවර්තනය තමයි ඔබේ මෙලවත් සසරත් එහාපත් කරන්නේ. එනිසා බාහිර දෙයක ඇලීමක්වත් බාහිර දෙයක ගැටීමක්වත් නැත. තියෙන්නේ මානසික ස්වභාවයක් තියෙන්නේ. මානසික ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි අහුවොත් පුජ්‍යලිය ළඟ ගුණාංග නැද්ද කියලා තියෙනවා. ඒක වෙන මේ ගුණාංගේ ගුණාංගයක් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. අර මනෝමය ස්වභාවයෙන් ඉවත් වෙනවා. එතකොට ඒක තේරෙන එක හරිද? ඒක තේරෙන එක හරි. ඒකට කියන්නේ තත්ත්වාකාරය දැනුම. ආකල්පමය දිහා වලින් කෙනෙක් ග්‍රහණය කරන ස්වභාවයයි අර මහබෝධිය නැතුව යන්නේ. සංකල්පමය වශයෙන් ඊළඟට පුජ්‍යලයක ළඟ සැබෑ ලෙස තියෙන ගුණය ගුණයක් විදියට තේරෙනකොට ඒක තත්ත්වාකාරය. දැන් ගින්දරට අත තිබ්බහම ඒක දැනෙන්නේ නැති වෙන්න ඕනේ කියලා තැනක් නැහැ නේද? ඒක දැනෙනවා කොයි විදියටද? ප්‍රශ්නේ විදියට. එතකොට සීතලට අත තිබ්බහම ඒක දැනෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා එකක් නැහැ විඥාන නිරෝධය කියලා. ඒක දැනෙනවා තියෙනවා. හැබැයි ආකල්පමය වශයෙන් අරව දිහා බලන ගතියෙම නැති වෙලා යනවා. අපේ මිනිස්සු ග්‍රහකල දුරු කරගන්න පව් දුරු කරගන්න නේද ගිනි බෝල කරකවනවා ගිනි පාගනවා නේ ගිනි පාගපු අය එහෙම ඉන්නවද ගිනි පාගනවා මේ දේවල් කටු ගහගෙන ඉන්නවා පොල් ගෙඩි අරගෙන පෙරලෙනවා ඒ ඔක්කොම කරනවා ඒ පව් නැකෙන්න පව් සෝදා ගන්න පුළුවන් කියලා බලන්න. ඒ වෙනි ලෝකයක් තුළ තමයි අපි මේ ගැඹුරු ආධ්‍යාත්මික පරේක්ෂණයක් අවබෝධයක් ඇති කරගෙන යන්නේ. මේ ගමන් මග යම් දුෂ්කර භාවයක් තියෙනවා. හැබැයි ඒ දුෂ්කර භාවය තුළ ඔබ ගමන් කළ යුතුමයි. ඔබට කෙටි මාර්ග නැත. තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීම, තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය සොයා ගැනීම, තියෙන්නේ යෝනිසෝ මනසිකාරය යෙදීම, තියෙන්නේ තමන්ගේ ඥානය පරිවර්තනයක් ඇති කර ගැනීම, තමන්ගේ දුර්වලකම තමන්ගේ මලකඩ තමන් හඳුනා ගැනීම, තමන්ගේ මලකඩ තමන් ඉවත් කිරීම, ඉවත් වන තැනින් උපදින අර විමුක්ති ඥානය, විදර්ශනා ඥානය, ඒ විමුක්ති සිත නොඇලෙන නොගැටෙන ඒ උත්තරීතර ගුණ ශක්තිය තමා තුළ පහළ කර ගැනීම. ඊට පස්සේ අර ගැටුණු සිත නැතුව, ඇලුණු සිත නැතුව කාර්යයන්වල යෙදීමේ කුසලතාවේ ශක්තිය තමා තුළ මුලින් යම් ප්‍රමාණයක් දුරු වෙලා ක්‍රමානුකූලව ප්‍රකට කරගෙන තමන්ට හැකියාව තියෙනවා. නිරන්තරයෙන්ම ධර්මානුගතව කටයුතු කරන කල්හි වඩ වඩාත් සුවසේ කාලය ගත කරන්න, කටයුතු කරන්න, ඒ තුළින් ලබා දෙන පිහිට පිළිසරණ පින්නතුනේ සීමා කරන්න බෑ. එනිසා මේ දහම අවබෝධ කරගන්න කම් ඔබ විදර්ශනාවේ දෙන්න එක මොහොතක ස්වභාවයෙන්ම ඔබ තුළින් මේ විදර්ශනාව මතුවේ. මේ කිසිවක් නොවල්ලා සිටින විමුක්ති ඥානය මෙන්න මෙයයි කියලා යම් මොහොතක අවබෝධ වේ. කිසිවක් කිසිම දෙයක නොරැඳෙන නොමැදෙන සිත, විමුක්ති සිත මෙන්න මෙයයි කියලා අවබෝධයට පත් වේ. ඊට පස්සේ ඔබ අර විමුක්ති ඥානය තුළින්, විමුක්ති සිත තුළින් වාසය කරන පවතින කෙනෙක් බවට පත් වේ. ඊට පස්සේ තමයි ආර සන්තෝෂයක් ඇති වෙන්නේ. අහෝ සැපතක්. තුවාලයක් හොඳ වුණා වගේ. අහෝ සැපතක්. අසනීපයක් ලෙඩක් හොඳ වුණා වගේ. අහෝ සැපතක්. කාන්තාරික අතරමං වේ හිටින මිනිස්සෙකුට ෂේම භූමියක් හමුණා වගේ. අහෝ සපතක්. මොහොතේ අතරමං වේ හිටිය මිනිස්සෙකුට ගොඩ බිමක් හම්බුණා වගේ. මේ විමුක්ති සිතේ පොදුනාට පස්සේ තමන් තුළ. එනිසා මමත්වයේ තුල පාලනයක් මේ හැමදාම තියෙන. මමත්වයේ ඉක්ම වූ සැනින්ම ස්වභාවික පාලනයට එකතු වෙනවා. හැමදාම මමත්වයෙන් අපි මේවා මෙහෙම ඉවත් කර කර ඉවත් කර කර හැඩගස්ස ඉන්න නෙමෙයි. මමත්වයේ දුරු වෙච්ච තැන ස්වභාවික පාලනයට එකතු වෙනවා. ඒ ස්වභාවික පාලනය කියන එක දිනු වෙන බණ ධර්මාහන එක හොඳයි. විදර්ශනාවේ යෙදෙන එක හොඳයි. හැබැයි ආර ක්‍රියාවට බැස ගැනීමෙන් නෙමෙයි, ක්‍රියාව ඉක්මවා දර්ශනයක් තුලින් එතන පවතින්නේ. පුජ්‍යල විග්‍රහයක්, පුජ්‍යල වේදනාවක්, පුජ්‍යල දැනුමක් එහි පවතින්නේ නැත. පුජ්‍යල කතාවක්ද එහි ඇත්තේ නැත. ඒසා ගොඩාක් දුර නෙමෙයි අපි පින්නතුන් මේ ධර්මයේ තේරුම් ගන්න. ඊටා සමීපයේ, ඊටා සමීපයේ බලන්න. ඔබ හිතනවා එන්න පුළුවන් ඔබ සමීපයට ඇවිල්ලා ඉන්නවා කියලා. ඔබ ළඟටම ඔබ නෑ, ඔබ ඊටත් වඩා සමීප වෙන්න බලන්න. මැදින් කරුණු වල්ල නැතුව සමීපයට මෙන්න, සමීපයට කෙළවරට මාවට පස්සේ අර ග්‍රහණය කරන සියන ස්වභාවයෙන් තමන් මෙහාට එනවා. ඊට පස්සේ ග්‍රහණය කිරීමකින් තොරව ලෝකේ දකින්න කෙළවරකින් ඇල්ලුවොත් තමයි, අන්තයකින් ඇල්ලුවොත් තමයි ඔබ ලෝකයට බැසගන්නේ. කෙලවරකින් අල්ලන්න එපා ලෝකය. අපිට ඒක තේරෙන්නේ. දැන් අපි යමක් දිහා බලලා අපි කෙලවරකින් ඒක අල්ලගන්නේ. හොඳයි කියන කෙලවරෙන්, මධ්‍යස්ථයි කියන කෙලවරෙන්, නරකයි කියන කෙලවරෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? ඒ ආශ්‍රිත වේදනා, ඒ ආශ්‍රිත උපාදාන කෙලවරකින් අල්ලන්න එපා. ලෝකයේ කිසිම දෙයක් හැදිලා නැහැ ඔබට මොනම ආකාරයකින්වත් අල්ලගන්න. ලෝකයේ අයිතිය, ලෝකයේ න්‍යාය, ලෝකයේ පැවැත්ම ස්වභාව ධර්මයයි. එහෙනම් තව ඔබට අපි කියමු අනිකුත් ආගමිකයන් කියන විදිහට ඔක දෙවියන්ට කියලා හිතේ. දෙවියෝ කියන කෙනා කටබ්බටක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. දේව කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයට. එතකොට සියල්ල දෙවියන්ට නම් අයිති, සියල්ල අයිති ස්වභාව ධර්මයට නම් තමා මොකටද දෙයියෙක් අල්ලගන්නේ? තමා මොකටද තමන් අල්ලගන්නේ? අපිට ඕක තේරුම් ගන්න බැරි වුණා. ඊළඟට ඕන ස්වභාව ධර්මය අල්ලන. එහෙම නැත්නම් දෙවියෙක් අල්ලගන්න. එහෙම නැත්නම් පුජ්‍යලේ අල්ලගන්න. අතහරින්න දීපු කට්ටලේ අල්ලගත්තා. ඔබේ මනස පාලනය කරන අඳු මිටියක් ඔබ අත්හැල යුතුය. ඔබේ මනස පාලනය කරන අඳු මිටියක් ඔබ අත්හැල යුතුය. ඒක හොඳින් තේරුම් ගන්න. අඳු මිටිය ඔබ ළඟ තියෙනකේ ඔබ අඳු මිටිය අඳුරන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නේ. ඒ මනස පාලනය කරන අනුමිටියත් ඔබ අත්හැල යුතුයි. ඊට පස්සේ මොනවද? ඒ කියන්නේ අවසානෙටයි. අවසානය කියන්නේ ඒක තව පස්සේ නෙමෙයි, මේ මොහොතේම ඔබට ඒ අවසානයක් දකින්න පුළුවන්. පාලනයෙන් නිදහස් වෙලා පාලනයට යොදාගත් අඳුමිටිනුත් නිදහස් වුණාට පස්සේ එයා නිදහස්. ගමන ගිහිල්ලා ඉවරුනාම සෙරප්පු දෙකක් පන්නනවනේ. ඒකට වෙලා ඉවරුනාම උරුවත් අතහරිනව නේද? ඒ වාගේ එහෙමනම් අද දවසේ ඔබට අවබෝධය දිනු කර ගන්න අවශ්‍ය කරන ධර්ම කාරණා බොහෝමයක් කියවුණා. ඔබ යාබෝ අවබෝධය දිනු පමුණු කර ගන්න මේ ශක්තියක් වේවා. අර ආරද්ද වීරිය, අරමුණ ලද වීරිය, අත්මහරණ ලද වීරිය ඔබ තුළ පවත්වා ගන්න. මාර යුද්ධයට මුණ දෙන්න, ඒ ජය ගන්නට අවශ්‍ය කරන ප්‍රඥා බලය, වීර්ය බලය, ශ්‍රද්ධාව, සතිය, සමාධිය හොඳින් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම, විදර්ශනා කිරීම දිගින් දිගටම පවත්වාගෙන යන එක මොහොතක ඔබට ඔබ කරන කැපවීම අනුව ධර්ම අවබෝධය ඇති වෙයි. ඉතින් ඒ සඳහා අපිට මේ සිසිලස නිවහන සලසල දුන්න අපේ චන්දන් තිසේරම ඇදතුමාන්ට බොහොමත්ම අපේ කෘතඥතාවය පින් හැමදාමත් ලැබෙනවා. මේ පින් උතුම්ගෙත් ලැබෙනවා. ඔබට මේ මැස්සෙක් මදුරුවෙක්ගෙන්වත් හානියක් නැතුව බොහොම නිසසලව සංසුන්ව අහන්න පින ලැබිලා තියෙනවා. බුද්ධ කාලෙවත් මෙහෙම නැහැ. ඒක මහා භාග්‍යයක්, මහා පිනක්. අද කාලේ මහා භාග්‍යවන්ත කාලයක්. ඉතින් ඒ නිසා ඔබ මේ පිටින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. බාහිර සිසිල් රසට කායේ දාහය නිවන්නට හැකිවත් ආධ්‍යාත්මික දාහය නිවිය හැකේ සද්ධර්මයට පමණයි. එනිසා ආධ්‍යාත්මික දාහය ගැන ඔබ නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින්න. ඔබේ සාංසාරික අපාභිය ජරා මරණ දුක් විය එව නැති කරන්න වීර්යවන්ත වෙන්න කියන කාරණා මතක් කරනවා. හැම දෙනාගේම දෙමව්පියන්ට සසර සැප පිණිස වේවා. අප හැම දෙනාටම මෙලව ශ්‍රී සද්ධර්ම අවබෝධය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.